ප්‍රස්ථානාකාරය විසින් කරන ලබන නිවේදන නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නන්දසේන මහතා මිය යාම හේතුවෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නිමඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ ඇතු වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණයක 133 විධිවිධාන ප්‍රකාරව 2024 ජූලි 3 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසේන ගමගේ මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන B. පාර්ලිමේන්තු මන්ත්‍රී එච් නන්දසේන මහතා මිය යාම හේතුවෙන් පරිසරයේ සාභික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාර්ක සභාව ඇතුව පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණයක 133 විධිවිධාන ප්‍රකාරව 2024 ජූලි 3 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසේන ගමගේ මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන C. පාර්ලිමේන්තු මන්ත්‍රී එච් නන්දසේන මහතා මිය යාම හේතුවෙන් ආගමික කටයුතු හා සාජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණයක 133 විධිවිධාන ප්‍රකාර 2024 ජූලි 3 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.සී. මුතුකුමාර මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛන ඇඳි පිළිගැන්වීම ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ හා නවනිපේම අංශවල වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය මාත්තුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරලා යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණාවත් ඉදිරිපත් කරනවත් සමගම ඊයේ දවසේ ප්‍රවාහන වැඩවර්ජනය නිසා දුම්රියෙන් වැටිලා මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ බෙමුල්ල ප්‍රදේශයේ කෙනෙක්. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙද්දී යම් යම් දේශපාලන න්‍යායපත්‍රවලට වෘත්ති සමිති නායකව ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග නිසා මිනිස්සු පීඩාවට පත් වෙනවා. අපි දන්නවා ආර්ථික අභ්‍යුදයත් එක්ක මේ කියන හැමදේම කරන්න බැරි බව. මේක රටේ ජනතාවත් තේරුම් අරන් තියෙනවා. මේ රාජ්‍ය සේවාව මේ විදිහට කටයුතු කරනවා නම් අපි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සු පීඩාවට පත් කරන මේ වෘත්ති සමිති නායකව පිළිබඳව ඒ අදාළ ඇමතිවරු යම් තීන්දු ගන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. මේ පිළිබඳව ඔබතුමා හරහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක්
කරනවා. කාරක සභා වාර්තා පිළිගැන්වීම 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ 2 වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගිවන්නා මහත්මයා විසින් පිළිගන්නේ.
ඒ වෙනුවට
ගරු 37 නායක මහත්මයා.
කතානායකතුමනි, 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ 2 වැනි වාර්තාව මම පිළිගන්නමි. මට පුංචි පැහැදිලි කිරීමකට එකද දෙන්න. විශේෂයෙන්ම රජයේ ගිණුම් කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද රජයේ ගිණුම් කාරක සභාවේ අනුකාරක සභාවේ වාර්තාව මම පිළිගන්නමි. මෙම වාර්තාව සම්බන්ධයෙන් වචන කිහිපයක් ඉදිරිපත් කරන්නට මම අවස්ථාවක් කරගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම වගකීම පාර්ලිමේන්තුව සතු එක් කාර්යභාරයක් වෙනවා. එම අධීක්ෂණ ක්‍රියාවලියේ විශාල කාර්යභාරයක් රජයේ ගිණුම් කාරක සභාව මගින් නිරතුරුවම සිදු කරනු ලබනවා. පාර්ලිමේන්තුවේ නව ස්ථාවර නියෝග මගින් රජයේ ගිණුම් කාරක සභාවේ අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරලා තිබෙනවා. එහෙම වුණත් රජයේ ගිණුම් කාරක සභාවේ හරි එහෙම නැත්නම් ඒ හා සමාන කාර්යයන් ඉටු කරන පාර්ලිමේන්තුවේ අනිත් කාරක සභාව මගින් හරි ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මන්දගාමි ස්වරූපයක් වගේම සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී දීර්ඝ කාලයක් ගතවන බව පසුගිය කාල සීමාව තුළ පැහැදිලිව දක්නට ලැබුණා. එවැනි ප්‍රමාදයන් හෝ නොකර හැරීමක් හෝ විගණකාධිපතිවරයාගේ කාර්යභාරයේ හැරලුවට ලක් කිරීමක් සිදු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසයද බිඳ වැටීමට හේතු වෙනවා. මේ කාරණා සැලකිල්ලටගෙන 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරයේදී රැස් වූ ගිණුම් කාරක සභාවේ පළමුව රැස්වීමේදී රජයේ ගිණුම්කාරක සභාව විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති විමර්ශනය කිරීම සඳහා මාගේ සභාපතිත්වයෙන් යටතේ තවත් සාමාජික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් 5 දෙනෙක්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පත්වනු ලැබුවා. මේ අනුකාරක සභාව විසින් රැස්වීම වාර කිහිපයක් පවත්වලා තිබෙනවා. ඒ කාර්ක සභාව රැස්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්, අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිස සභාවේ නියෝජිතයන්, රාජසේවා කොමිස සභාවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් වගේම විගණකාධිපතිවරයාගේ අඛණ්ඩ සහභාගිත්වයෙන් ලබා ගනු ලැබුවා. ඔවුන්ගේ අදහස් නීතිමය කරුණු ඇතුළත් කරලා තමයි මේ වාර්තා පිළියෙල කරන්නට යෙදුනේ. ඒ වගේම අනුකාරක සභාවේ අවසාන රැස්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුවේ සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ සහභාගිත්වයත් මා ඉතා අගය කොට සලකනවා. මේ වාර්තාවේ සමහර නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමක් සිදු විය යුතුයි. ඒ සඳහා සහයෝගය ලැබුණු ඇතයි මම විශ්වාස කරනවා. මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් කාර්ක සභාවේ කටයුතු තවත් ශක්තිමත් වෙනු ඇතයි අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යටියන්තොට වත්තපාර මීපිටි කන්ද යන ලිපිනෙහි පදිංචි DG පේමසිරි මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, කළුතර දකුණ ගමකොට පාර පුලටන වත්තේ පළමු අදියර අංක 61 ඇලීරත් 12 දරණ ස්ථානයේ පදිංචි HD නිමලා ගර්ටි මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද, චංචාවල ඉලුක් කැටිය දෙව්මිනියන් ලිපිනෙහි පදිංචි ආර් රංජිනි පෙරණ මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද, කුඹුරේගම ගිරිහාගම අංක 72 ඒ දරණ ස්ථානයේ පදිංචි SM MG චන්ද්‍රකුමාරි මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නේ.
ගරු 37 නායකමැතිතුමා, පෙස්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිගන නිලගම අංක 500 935 10 ස්ථානයේ පදිංචි ජයනි නිමල්තිකා මහත්මියගෙන් ලැබුණු පෙස්සමත්, මාතලේ අලුවිහාරයේ රණවිරුගම අංක 156 ස්ථානයේ පදිංචි එල් ක්‍රිෂ්ණකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්නවමි.
ගරු බුද්ධික පැතිරම ඇත්තම පෙස්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතර කැකනදුර බණ්ඩාරනායකපුර අංක 101 දරණ ස්ථානයේ පදිංචි PK නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් දෙක, මාතර හිත්තටිය මැද රාජපක්ෂ හේන අංක 18 ඇලිරක් 48 දරණ ස්ථානයේ පදිංචි PV රත්නපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්නවා.
හොඳයි. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හේසා විතානගේ මැතිතුමා, ආක්‍රමාත්‍ය රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමාගෙන් ඇසීමට නැත. ගරු ඩල සලහ පෙරම් මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට.
ගරු
ආනවද
කතානායකතුමනි, මා අහනවා.
මාසයක් කල්ලිලා සිටින ගරු නියෝජ්‍ය කතානායකතුමා,
මාසයක කාලයක් කල්ලිලා නෝ. ප්‍රශ්න අංක 3 ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, බුද්ධ ශාසන ආගම කටයුතු
අහනවා නියෝජ්‍ය කතානායක.
ඔව් ඩලස් මැතිතුමා, ඩලසලා අපේ මැතිතුමා.
ගරු සංවිධායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය මීට පෙරනුත් කල්ගත් ප්‍රශ්නයක්. ඊට පස්සේ පාර්ලිමේන්තු සැසිවාරයක් ලැබීම නිසා නැවත ගියා. මම හිතුවා මේ ඉතා වැදගත් ප්‍රශ්නයක් බුදුමා තේරුම් ගන්නවා ඇති. රටේ රියනතුරු සම්බන්ධයෙන් දැන් මේ මාස 6ට මාර්ග රියනතුරු 2133 සිද්ධ වෙලා තියෙනවා. දවසකට රියනතුරු වලින් 8ක් හෝ 7ක් අනිවාර්යයෙන්ම මිය යනවා. එනිසා මේ සම්බන්ධයෙන් අපිට ගත යුතු තීන්දුව රාශියක් තියෙනවා ඇත්තටම.
හොඳයි.
එනිසා මම කියනවා මේක දීර්ඝව ප්‍රමාද කරන්න නැතුව මට අඩු ගන්න සතියකින් මේකට අවශ්‍ය පිළිතුරු දෙන්න, මේකට අවශ්‍ය යෝජනා රාශියක් තියෙනවා. විවේචනය විතරක් නෙමෙයි.
මම ගරු අමාත්‍යතුමා දැනුවත් කරලා කඩිනමින් දෙදිපත් කරන්න කියලා කියන්නම් ගරු.
යතරේ ඉන්ජින් කැපැසිටි එක ඕවර් 1300 cc. ධාරිතාවය 1300 වැඩි. මෝටර් බයිසිකල් සඳහා මේ අතරේ අවසර දෙන්න කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වුණා. දැන් නැවත එවැනි කැබිනට් පත්‍රිකාවක් සුදානම් වෙන බව මම දන්නවා වගේ කීමෙන් මේ කියන්නේ. කරු ඇමතුමා, දැන් මේ අපේ තියෙන මුළු ෆ්ලීට් එකෙන් 58%ක් තියෙන්නේ මේ මෝටර් බයිසිකල්. ඒ අතරේ පොලිසියට තියෙන්නේ ධාරිතාව 450 වැඩි වුණත් 600 පොලිසියට තියෙන්නේ උපරිමයෙන්. එහෙම තියෙද්දි ධාරිතාව එන්ජින් කැපැසිටි එක 1000කට හෝ 1100කට වඩා වැඩි බයිසිකල් වලට දුන්නොත් ඊටාම බරපතල තත්යක් ඇති වෙයි. මම දන්න තරමින් රටට කෑලි ගිනන්ලා එකලස් කරපු එහෙම මෝටර් බයිසිකල් තියෙනවා ගරු ඇමතුමනි 10000කට වැඩිය. එන ඒ තීන්දුව කිසිසේත්ම ක්‍රියාත්මක කරන්න දෙන්න එපා.
මෙතත් මිටර බරපතල මුණුවරක් ගණීමේ මොනොත් එහෙම බොමිසුදී
හොඳයි බොමිසුදී ප්‍රශ්න
කතානායකතුමනි මේ කාරණාව පිළිබඳව මට කීපයක් තියෙනවා මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡා වුණා දැන් ඔබතුමා කියන කාරණාව වගේ 1000කට වැඩි CC ප්‍රශ්නේ ආවොත් ඊට වඩා අඩු මොටෝසයිකල් ප්‍රමාණය පොලිසියට තියෙන ධාරිතාව කියලා එහෙමනම් අපිට ප්‍රසභෝගී කාර්වත් පාවිච්චි කරන්න බෑ මොකද පොලිසියට නැහැ ඊට වඩා ධාරිතාව තියෙන වාහන ඉතින් ඔය කාරණාවත් උතන්දි සාකච්ඡා වුණා මෙතන කණ්ඩායම් දෙකක් අතර තියෙනවා මම හිතන්නේ මේ සම්බන්ධව කමිටුවක් පත් කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා තමයි ඒතා යෝජනා වුණේ
බරපතල කම ගරු ඇමතුමා අති බහුතරයක් මාර්ග රියනතුරු දැන් උදාහරණයක් විතර මේ මාර්ෂය ගත්තොත් මාර්ග රියනතුරු මේ මාස 10ට මාස 6ට 1103ක් සිද්ධ වෙලා තියෙනවා ඒක අති බහුතරය මේ මෝටර් බයිසිකල් හරහා සිදුවන රියනතුරු ඒතර ඒකෙන් 1103ක් මිය ගිහිල්ලා
තියෙනවා
හොඳයි අන්තවා මේක අනතුරු සිද්ධ වෙන්නේ බහුල වශයෙන් බයිසිකල් වලින් ඒ බයිසිකල් වල ධාරිතාව 1000කට වඩා ඉක්මනා කියලා කියන්නේ ඉතාම බරපතල ඛේදවාචයක් වෙයි මම මේ රටේ පුරවැසියෙක් විදියට අනතුරු ඇඟවීමක් කරන්නේ මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ තියෙන නිසා
බොහොම ස්තුතියි ප්‍රසංග තුන ගෛරු ගායන්ත කරුණාතිල මහත්මයා බුද්ධ ශාසනය
අනව නියෝජ්‍ය කතානායකතුමනි
ගරු මහත්මයා
ගරු කතානායකතුමනි විහාරස්ථාන සංඛ්‍යාව 1A1 සමාවෙන්න A1 විහාරස්ථාන සංඛ්‍යාව 12235 දසසිල් මාතා ආරාම සංඛ්‍යාව 743යි දේවාල සංඛ්‍යාව 38යි මුළු එකතුව 13016යි විහාරස්ථාන 12235යි ලියාපදිංචි ඇති බෞද්ධ භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව 42122යි හතර නොමැත A1 ඔව් A2 2022/13 අදාළ 2 A3 අදාළ නොවේ ඈ අදාළ නොවේ
යෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ එතුමාගෙන් අහන දැන් එතුමා කිව්වා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට හා සංවර්ධනය කිරීමට සසුන් උදාව වැඩසටහන 2020 පෙබරවාරි ඉඳලා ක්‍රියාත්මකයි කියලා. අපි දැනගන්න කැමති ඇමතුමාගෙන් ඒ වැඩසටහනට කොමන විහාරස්ථාන සංඛ්‍යාවක් මේ වෙනකොට ඇතුළත් කරගෙන තියෙනවද? ඒ යටතේ ලැබෙන ප්‍රතිලාභ මොනවද ඒ විහාරස්ථාන වල සංවර්ධනයේදී කියලා.
අරෝ නියෝජ්‍ය කතානායකතුමනි මම වර්ෂ වශයෙන් කියන්නම් 2020 මිලියන 165ක් වෙන් කළා තියෙනවා. 2021 මිලියන 224ක් වෙන් කළා තියෙනවා. කෝවිඩ් කාලෙත් මිලියන 61ක් වෙන් කළා. 2023 මිලියන 98ක් වෙන් කළා තියෙනවා. එතකොට මේ අවුරුදු 4ට ව්‍යාපෘති 900ක් සම්පූර්ණ කළා තියෙනවා. ඒ සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය 94.2ක්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මේක රජයේ හැටියටවත් විපක්ෂයේ හැටියටවත් අහන ප්‍රශ්නයක් නෙවෙයි බෞද්ධයෝ හැටියට. ඔබතුමාලා අපි විහාරස්ථානවලට ගියාම දකින දෙයක් උපැවිදි වෙන සංඛ්‍යාව ඊග්‍රේම් වැඩි වෙනවා. ඒ වගේම සාසනයට ඇතුළත් වෙන ප්‍රමාණයේ ප්‍රතිශතයත් බොහොම අඩු වෙනවා. ඉතින් මේ විහාරස්ථාන ඉස්සරහට ගෙනියන්න අපේ ශාසනය රැකගන්න දැන් සිටින ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. අපි කල්පනා කළ යුතුව තිබෙනවා දැන් ශාසනය ඉදිරි පැවැත්ම කොහොම කරන්නද? ඉන්න ස්වාමීන් වහන්සේලාට තියෙන ගැටලු මොනවද? මේවා පිළිබඳ අමාත්‍යාංශය හැටියට රජයේ හැටියටත් බෞද්ධයෝ හැටියට අපි ඔක්කොමත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අවවාදන ශාසන ලබාගෙන යම් වැඩසටහනකට යා යුතු කාලය දැන් එළඹිලා තිනවා. එහෙම වැඩ පිළිවෙලක් දැනටම තියෙනවද නැත්නම් අපි ඉස්සරහට තව තව කල්පනා කළ යුතුයි නේද කියන එක තමයි මම අහන්නේ.
කරු නියෝජ්‍ය කතානායකතුමනි බෞද්ධයන් ලෙස සැබෑ බෞද්ධයන් ලෙස සියලු දෙනාගේම හිතේ තියෙන ප්‍රශ්නයක් තමයි ගරු මන්ත්‍රීතුමා යොමු කරන්නේ. එතුමාටත් සියලු ගෞරව සහිත ඒ වගේම මේ සභාවේ ඉන්න සියලු මන්ත්‍රීතුමාලාටත් අපි ආරාධනා කරනවා අද 11 මාර්ට් අපගේ උපදේශක කාර්යක සභාව පැවැත්වෙනවා. අපි වැඩි විස්තර එතනදී කතා කරමු. මෙතනදී අපිට කියන්න තියෙන්නේ මේ වෙන විට මේ සියලු වැඩසටහන් ආරම්භ කළා තියෙනවා. අවාසනාවකට වගේ අපේ රටේ ජනගහන වේගයත් වේගෙන් අඩු වෙලා තියෙනවා. එක පවුලකට එක දරුවෙක් වගේ තමයි මේ වෙනුවට ඉන්නේ. මේ නිසා මහාන වීමේ ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. මහාන වීමේ සහ මහාන කිරීමේ මේ වගේ සමාජීය ප්‍රශ්නත් මේවට බලපාලා තියෙනවා. හැබැයි අපි ඒවයින් පසුබට නොවී අලුත් වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරගෙන යනවා. එකක් තමයි මම විශ්වාස කරනවා, මේ ඉන්න ස්වාමීන් වහන්සේලා රැකගෙන. මොකද මේ ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි උපැවිදි වෙන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා රැකගෙන උන්වහන්සේලාට නිසි පරිදි ඒ විනය සහ ශික්ෂණය ලබා දෙමින් ඒ කටයුතු කරන්න වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල කොයිතරම් දුරට සාර්ථක වෙනවද නැද්ද කියලා මේවා ඉස්සරහ තිබුණා ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. හැබැයි මේවා මේ පිළිබඳව පසු විපර්මක් කළා නැහැ. දැන් අපි පසු විපර්මක් කරමු. මේ පසු විපර්මක් කරලා තමයි මේ කටයුතු කරන්න කරගෙන පවතින්නේ. වැඩසටහන් ගණනාවක් ආරම්භ කළා තියෙනවා. ගෞරවනීය මහා සංඝරත්නයට පමණක් නෙමෙයි දායක සභාවලට, ඒ වගේම බෞද්ධ ගිහි පාර්ශවවලට ඒ සියලු දෙනාමත් එකතු කරගෙන විශේෂයෙන් අපි ඉලක්ක කරගෙන තියෙනවා දහම් පාසල් දරුවන්. මේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේකෙන් කියලා අවසන් කරනවා. අපි දන්නවා න්‍යාය කොයිතරම් දුන්නත් තේරුමක් නැහැ ප්‍රායෝගික තත්ත්වයක් නැතුව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වන විට ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් එක්කත් කතා කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා, සම්මතත් වුණා. 70%ක් න්‍යායික දැනුමත් 30%ක් ප්‍රායෝගික දැනුමත් සාමාන්‍ය පෙළ විභාගෙ. එතකොට ඒ වගේම තමයි එකේ ඉඳන් පහ වෙනකන් ඒ ශ්‍රේණිවල දහම් පාසල්වල දරුවන්ට ප්‍රායෝගික වැඩසටහන් පමණක්. පොතපතින් ටිකක් අයින් කරලා එහෙම අලුත් වැඩපිළිවෙලකට අපි ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතියත් එක්ක දැන් බලාපොරොත්තු මේකත් මේ වැඩසටහනත් සම්පාදනය කරමින් පවතිනවා.
ගරු ප්‍රශ්නාංක 4 ගරු නිරෝෂන් පෙරමැතිතුමා මුදල් ආර්ථික සහාය කරන ජාතික ප්‍රතිපත්තිය මාතුමාගේ
අහනවා. කතානායකතුමනි මම අහනවා.
ගරු මාතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයන එක ඔය ඇඟිලි සලකුණු පද්ධතියක් ඇත. අයන දෙක ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ සේවය ස්වභාවය අනුව පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්‍රායෝගික නොවේ. ඒ පිළිබඳ දැනටමත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත හා රජයේ ගිණුම් කාර්ක සභාව වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇත. එම ප්‍රායෝගික හේතු නිසා ශ්‍රී ලංකා රේගුවේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා නොකරයි. හයන්න 3 පැමිණීම හා පිටවීම සටහන් නොකර අතිකාල දිමනා ලබාගත් නිලධාරීන් නොමැති අතර විධිමත් අනුමත අතිකාල ලේඛනයක් පැමිණි මහා පිටවීම සටහන් කර අතිකාල දීමනා ලබාගෙන ඇත. රේගු නිලධාරීන් තම සේවාදායකින් සපයනු ලබන සේවා සඳහා සේවාදායකින්ගේ අංක 1520 ඇලෙටක් 17 හා 2007 ඔක්ටෝබර් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ සේවා ගාස්තු අය කරයි. ඒ අනුව එම දීමනා ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සාමාන්‍ය රාජකාරී කාලයෙන් පරිබාහිරව ඉටු කරනු ලබන රාජකාරී සඳහා සේවා ලබන්නන් විසින් රේගු දෙපාර්තමේන්තුවට ගෙවනු ලබන ගාස්තු පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ 10 1.1.1 දක්වා ඇති ගාස්තු ප්‍රකාරවේ. එය රාජ්‍ය නිලධාරීන්ට අතිකාල සහ නිවාඩු දින රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ 8 පරිච්ඡේදයේ ප්‍රකාරව ගෙවනු ලබන අතිකාල දීමනාවක් නොවේ. අයන 4 එසේ අතිකාල දීමනා ලබාගෙන නොමැත. ආයන 1 එලෙස වංචනික ලෙස අතිකාල දීමනා ලබාගෙන නැත. ආයන 2 අදාළ නැත. ආයන 3 අදාළ නැත. ඇයන්න පැන නොනැති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් ඔබතුමාගේ පිළිතුරෙන් පැහැදිලි වෙනවා මෙතන රේගුවට ඇඟිලි සලකුණු පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය භාවිතා කරන්නේ නැහැ, මොකද ඒක ප්‍රායෝගික නැහැ කියලා තමයි ඔබතුමාගේ උත්තරේ තිබුණේ. නමුත් මම ඔබතුමාට අවධානයට යොමු කරනවා 2017 අංක 3 ඇලිරක් 2017 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය ඒක කියලා තියෙනවා කාර්ය මණ්ඩලයේ පැමිණීම පිටවීම සියලුම රාජ්‍ය ආයතන වලට මේක අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මේ චක්‍රලේඛනය උල්ලංඝනය කරමින් තමයි මේ රේගුව මේ විදිහට වැඩ කරන්නේ. ඔබතුමාලා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. නමුත් ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා ඒක දැන් කරන්න ඕනේ නැහැ කියලා ප්‍රාගියුතිකව ඔබතුමා මෙතන ප්‍රකාශ කරා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා 2024 විගණාධිපතිතුමාගේ විශේෂ වාර්තාවක් තියෙනවා මේ රේගුව සම්බන්ධව විවිධ දේවල් සම්බන්ධව. එතනදී සේවක අතිකාල දීමන 2021 රේගු නිලධාරීන් මිලියන 948ක් රේගු නිලධාරීන්ට ලැබිලා තියෙනවා. එතකොට රජයට ලැබිලා තියෙන්නේ මිලියන 85යි. ඒ කියන්නේ 90%ක් නිලධාරීන්ට යනවා අතිකාල දීමනා රේගුවේ, 10%ක් තමයි රජයට එන්නේ. ඒ වගේම 2022 රේගු නිලධාරීන්ට මිලියන 938ක් ගිහිලා තියෙනවා, රජයට මිලියන 83ක් ගෙල්ලා තියෙනවා. එතකොට ඒ වගේ එතකොට 90%ක් නිලධාරීන්ට යනවා, 10%ක් රජයට එන අවස්ථාවක මේ විගණන වාර්තාවෙන් කියලා තියෙනවා විවිධ දේවල් වලින් මේ නිලධාරීන්ගේ පැමිණීම හෝ පිටවීම තහවුරු කරන්න බැරි වෙන හින්දා මේක විගණනයට යටත් කරගන්න බෑයි කියලා විගණාධිපති මේ වාර්තාවේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාලා මේ ඇඟිලි සලකුණු පද්ධතිය තියාගෙන ඒක ක්‍රියාත්මක කරන්නෙත් නැත්නම් එහෙනම් ඔබතුමාලා මොන හරි වෙන විකල්ප දැනට තියෙන ක්‍රමයට වඩා වෙන විකල්පයක් සාකච්ඡා කරලා අමාත්‍යංශය හැටියට ගන්න ඕනේ. මොකද විශාල නැත්නම් මෙතන මතභේදයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා මොනවද කරන්නේ කියලා අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා ඉතා වැදගත් කරුණක් පෙන්වලා දෙන්නේ කතාබහ කළ යුතු දෙයක්. විගණකාධිපති වාර්තාව අනුව තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ 2020. හැබැයි එහි ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කළ හැකිද කියන කාරණාව පිළිබඳ අපේ රටේ සේවාවන් රාශියක් තියෙනවා. සෞඛ්‍ය, දුම්රිය වැනි මේ පැය 24 වැඩ කරන සේවාවන් මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා නොකරන. ඉතින් මේ පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දීර්ඝ සාකච්ඡාවක් වෙලා රේගු දෙපාර්තමේන්තු ඉදිරිපත් කරපු වාර්තාව මම ළඟ තියෙනවා. ඒක මට සභාගත කරන්නත් පුළුවන්. පැහැදිලිව මේ රේගුව ලබා ගන්න ඒ දීමනාව සාමාන්‍ය අතිකාල දීමනාවකට වඩා වෙනස්. සාමාන්‍ය අතිකාල දීමනාව කියන නියෝජ්‍ය කතානායකතුමනි, නිවාඩු හෝ අමතර වේලාවක් වෙනුවෙන් වැඩ කරන සේවකයෙකුට රජයෙන් ගෙවන දීමනාවක්. මේක ඊට වඩා වෙනස්. මේ සාමාන්‍ය රාජකාරීන් පරිබාහිරව මේ පාරිභෝගිකව නැත්නම් ආනයනකරුවෙකුට හෝ අපනයනකරුවෙකුට අවශ්‍ය සේවය ලබා දීම සඳහා ලැබෙන දීමනාවක්. මේ දීමනාවෙන් රාජ්‍ය භාගය හැටියට 10%ක් ලැබීම තමයි රජයේ අයිතිවාසිකම්. මේක ඉතා පැහැදිලිව මේ ආයතන සංග්‍රහයේ 10 පරිච්ඡේදයේ පැහැදිලිව මේක තියෙනවා. ආණ්ඩුවට සේවා ඉටුකිරීම වෙනුවෙන් ගෙවන ගාස්තු පහස සඳහන් අවස්ථාවදී හැර වෙනම කිසිම අවස්ථාවකදී ආණ්ඩුවට කරන කිසිම සේවයක් වෙනුවෙන් කිසිම නිලධාරියෙකුට ගාස්තුවක් ලබාගත නොහැකිය. හැබැයි ලබාගත හැකි අය අතර ඉන්නවා රේගු දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා, විභාග ප්‍රශ්නපත්‍ර හැදීම සඳහා උත්තරපත්‍ර ලකුණු කිරීම, නිලධාරියාගේ තනතුරට සහ රාජකාරිවලට කිසිසේත් සම්බන්ධ නොවි ගුවන් විදුලි රෝප වාහනයේ ප්‍රචාර, ආණ්ඩුව කරන සේවා සඳහා ආයතන අධ්‍යක්ෂයේ පූර්ණ අනුමැතිය සහිත ගෙවීම. මේක මේ ආයතන සංග්‍රහය මේක පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේක යම්කිසි පරස්පරයක් තියෙනවා මේ කාරණාව පිළිබඳ. ඒ නිසා අපි පැහැදිලිව මේ කාරණු සම්බන්ධව මේ ආදායම් උපයන දෙපාර්තමේන්තු සියල්ල පිළිබඳ හොඳ ව්‍යූහාත්මක වෙනසක් අනාගතයේ කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉතින් මේ කටයුතු පිළිබඳ අපි ගැඹුරින් සලකා බලන්න සූදානම් මේ අවස්ථාවල.
හොඳයි. දෙවැනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමැතිතුමනි, දැන් මේ වෙනකොට කන්ටේනර් විශාල ප්‍රමාණයක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන්ද වරාය දැන් හිර වෙලා තියෙනවා, අපි ඒක දකිනවා. ඒ එක්කම විශේෂයෙන්ම මේ රේගුවේ තියෙන ත්‍යාග්‍ය අරමුදල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අර 2024 විශේෂ විගණන වාර්තාවේ සඳහන් වූ කරුණු අනුව, එතකොට ත්‍යාග්‍ය අරමුදල රේගුවේ 2012 ඉඳලා 2023 වෙනකන් රුපියල රුපියල් බිලියන 24.2 ත්‍යාග්‍ය අරමුදල. එතකොට ඒ ත්‍යාග්‍ය අරමුදලින් රේගු නිලධාරීන්ට රුපියල් බිලියන 16.8 ගිහිල්ලා තියෙනවා මේ කාල වකවානුව තුල. එතකොට ඔත්තුකරුවන්ට රුපියල් බිලියන 2.7 මේ රුපියල් බිලියන 24.2 ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පොලිස් සහ ආරක්ෂක හමුදාවල ඒ නිලධාරීන්ට රුපියල් බිලියන 3.9 ගිහිල්ලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය රජයට ඇවිල්ලා තියෙන්නේ මේ ඒකාබද්ධ අරමුදලට මේ රුපියල් බිලියන 14.5 විතරයි. එතකොට මේ ත්‍යාග අරමුදලට විශේෂ අවස්ථා මේ ත්‍යාග අරමුදල කොහොමද බැරවුණේ කියලා මේ යම් යම් ආනයනකරුවන්ගෙන් බලපුවම විශේෂයෙන්ම දුම්වැටි වංචාව, ඒ වගේම පොල්තෙල් වංචාව, ගල්ලඟුරු වංචාව, ඒ වගේම දුඹුරු සීනි සුදු සීනි කරපු වංචාව වැනි වංචාවලින් තමයි ඒ ඔත්තු සහ දේවල් වලින් තමයි මේ ත්‍යාග අරමුදල රුපියල් බිලියන 24.2 ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ විගණන වාර්තාවේ සඳහන් කළා තියෙනවා 2021-2022 මේ රේගුවේ හිටපු ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා, ඒ කියන්නේ වැඩිම ත්‍යාග ලැබූ නිලධාරියා හැටියට එක නිලධාරියෙක් හම්බෙලා තියෙනවා රුපියල් මිලියන 125ක් ඒ අවුරුද්දේ 2021-22. ඒ වගේම ඒ වසරේ උපරිම තෑගි ලැබූ නිලධාරීන් 100 දෙනාට හම්බෙලා තියෙනවා රුපියල් මිලියන 1042ක්. එතකොට 2022-23 ගත්තාම උපරිම තෑගි ලැබූ රේගු නිලධාරියට හම්බෙලා තියෙනවා රුපියල් මිලියන 111ක්. එතකොට උපරිම තෑගි ලැබූ නිලධාරීන් 100 දෙනාට හම්බෙලා තියෙනවා මිලියන 1039ක්. එතකොට මෙතන මතභේදයක් තියෙනවා. විගණාධිපතිතුමා කියනවා මේ ත්‍යාග මුදල ගෙවන්නේ රේගු පනතේ 153-2 ආවගන්තිය 90 නෙමෙයි, අභ්‍යන්තරව රේගුව හදාගත් යම් යම් නියෝග 90 කියලා. එතකොට මේ මතභේදය දැන් වෙනකොට මේ විගණනය දක්වා ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ දිගින් දිගටම මේකට මැදිහත් වෙන්නේ නැතුව මේක කල්මරලා මේ විශාල මුදලක් මේ විදියට බෙදිලා අනේක ඔබතුමා අනුමත කරනවද, නැත්නම් මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ රේගුවේ ත්‍යාග්‍ය මුදල හරියට සාධාරණ ලෙස බෙදී යනසේ ක්‍රමවේදයක් හදනවද කියලා තමයි මට අහන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කිව්වා ආකාරයට පසුගිය සතියේ රේගුවේ යම්කිසි කාර්මික ආරවුලක් ඇතිවීමට ආරම්භයක් සිදු වුණා. ඒක අපි සාකච්ඡා කරලා විසඳලා දැන් ඒ කටයුත්ත සමනයටපත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ ඇති වුණු තදබදය විසඳා ගැනීමට අපිට දවස් කීපයක් ගත වුණා. ඒක තමයි අර වාහන මේ කන්ටේනර් නැත්තම් බහලුම් තදබදයක් කියන කිව්වේ. ඒ දැනට ඒක පූර්ණව විසඳිලා තියෙනවා, අවශ්‍ය පියවරත් අරන් තියෙනවා. දෙවැනි කාරණාව මේ රේගු ත්‍යාග්‍ය අරමුදල මීට පෙර බෙදී ගිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි 150ක් නිලධාරීන්ට 30%ක් රජයට 20%ක් ඔවුන්ගේ සාමාන්‍ය සුපසාධන අරමුදලට. හැබැයි දැන් අපි මේක සාකච්ඡා කරලා මේක ගෙනල්ලා තියෙනවා මේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවය අනුව. ඒක තමයි වැදගත්ම වෙන්නේ කාර්මික ප්‍රශ්න ඇති නොවන එකඟතාවය අනුව රජයට ලැබිච්ච 30% තාගයාර මේ යම්කිසි දඩයකින් 50% දක්වා වැඩි කරගන්න අපි එකඟතාවය ඇති කරගෙන තියෙනවා. 45%ක් නිලධාරීන්ට සහ ඔත්තු සපයන්නන්ට 5%ක් සුබසාධන අරමුදලට. දැන් මේක අපි පාර්ලිමේන්තුවට ගේන්න සූදානම් ඉන්න ඔවුන්ගේ එකඟතාවයත් ඇතුව එතකොට මේ මෙතුමගේ ප්‍රශ්නයට විසඳුම් තියෙනවා. ඒ වගේම යම්කිසි නිලධාරියෙකුට වැඩි කොටසක් යනවා කියන්නේ සමහරට ඌ දක්ෂ නිලධාරියෙක් වෙන්නත් පුළුවන්. මම එක පැත්තක් විතරයි කියන්නේ. ඒ නිසා එතුමා කිව්ව මේ විශේෂිත කාරණා පිළිබඳව සොයා බලන්න මම බලාපොරොත්තු
වෙනවා. හෙට ප්‍රමන්ත්‍රණ ප්‍රශ්න දෙක අහලා ඉවරයි. නෑ, එතුමාගේ තව ප්‍රශ්නයක් තියෙන ගරු මන්ත ප්‍රශ්න ටික ඉවර කරලා ඉමු. එතුමාට උත්තර දෙන්න තව ප්‍රශ්න තියෙනාට. ගරු දයාසිරි ජයසේකර මහත්මයා ප්‍රශ්න අංක 5 කුසිකර්ම හා වැවිලි කර්මාන්ත මහත්මයා.
ආහන ගරු කතානායකතුමනි. නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ පළවෙනි එකට පිළිතුර 2022 වසරේ වන විට ගොවි විශ්‍රාම වැටුප්
සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ශුද්ධ වත්කම්වල වටිනාකම ඍණ රුපියල් බිලියන 85.9කි. ඍණ ඒ අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ වර්තමාන වගකීම රුපියල් බිලියන 85.9කි. 1987 වර්ෂයේ ආරම්භ කළාද යෝජනා ක්‍රමයේ වාරික වැඩි කිරීමකින් තොරව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වැඩි කිරීම නිසා විශ්‍රාම වැටුප් වගකීම් වැඩිවීම හේතුවෙන් ශුද්ධ වත්කම් ඍණාගයක් ගෙන ඇත. ඒක දෙවැනි කොටසට පිළිතුර විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සෑම වසරකම අයවැය ප්‍රතිපාදන මගින් මුදල් ලබා දීම සිදු කරනු ලබයි. එයට අමතරව වාරික ආදායම ගොවි විශ්‍රාම වැටුප් පරමුදලට බැර කරනු ලැබේ. තුන්වෙනි කොටසට පිළිතුර මෙම යෝජනා ක්‍රමයට වයස අවුරුදු 18 55 අතර ගොවි මහතුන් හට දායකත්වය ලබා ගත හැකිවන අතර වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු මාසික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි. ඒකේ හතරවෙනි කොටසට පිළිතුර 2022 වර්ෂයේ දෙසැම්බර් මාස වන විට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා දායකයන් 169,741 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. එම වර්ෂය සඳහා ගෙවන ලද විශ්‍රාම වැටුප් ප්‍රමාණය රුපියල් මිලියන 4,053කි. ආ කොටසේ එක පිළිතුර 2024 වර්ෂයේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රතිලාභීන් 1,177,528 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. 2024 මැයි මාසයේ වන විට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ දායකයන් 636 දෙනෙකු පොරොත්තු ලේඛනගතව ඇත. ඒක දෙවැනි කොටසට පිළිතුර ඔවුන්ගේ ප්‍රතිලාභ ගෙවීම නතර කර නොමැත. විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වෙත ඔවුන්ගේ ලිපිගොනු විශ්‍රාම වැටුප් සැකසීම සඳහා යොමු කර ඇත. ඒ අනුව කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට කටයුතු යොදා ඇත. ඒක තුන්වැනි කොටසට පිළිතුර පොරොත්තු ලේඛනයේ සිටින ගොවි මහතුන් සඳහා ආරම්භයේදී 1 අයක වෙනුවෙන් රුපියල් 1000 බැගින් මාසික රුපියල් 636,000 මුදලක් ගෙවීමට නියම වේ. පසුව දායකයාගේ වයස අනුව එක් විශ්‍රාම වැටුප් ලාභීකු සඳහා පහත පරිදි වැඩි කළ විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත වේ. වයස අවුරුදු 60-63 රුපියල් 1000යි 64-70-1250යි 71-74-2000යි 78ට වඩා වැඩි 5000යි. ඈ පිළිතුර නැත. ඒක දෙක පිළිතුර 1987 වර්ෂයේ ආරම්භ කරන ලද රාජ්‍ය සහනාධාර සහිත යෝජනා ක්‍රමය සඳහා දායක වූ ගොවි මහතුන් වෙත අඛණ්ඩ විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු යොදා ඇත. 2024 වර්ෂය තුළ ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 5,386ක් වෙන් කර ඇත. ඈ අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නේ මං හිතන්නේ ඔබතුමාට මේක තේරෙනවා මං හිතන්නේ මේ ගොවි විශ්‍රාම වැටුප් පිළිබඳව විශාල අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ මේක කිව්ව තරම් සාර්ථකව කිරලා නැහැ කියන්නේ මේක ඔබතුමාගේ වරදක් නෙමෙයි. නමුත් දැන් මේ ලබා ගන්න රුපියල් 1000 ගන්න ගණ්ඩත් සෑහෙන පිරිසක් ඉන්නවා එක පැත්තකින්. අනිත් එක වත්කම් සම්පූර්ණයෙන් ඍණාගයක තමයි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව සමස්යක් විදිහට ඔබතුමා මොකක් හරි වැඩපිළිලක් ලෑසි කරලා තියෙනවද? මේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නිවැරදි විදිහට අලුතෙන් හදන්න ඕන නැත්නම් මේකට යම් අලුත් වැඩපිළිලක් ගේන්න ඕ මොකක් හරි වැඩපිළිලක් හදලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
දැන් මේකේ මෙහෙමයි 1987 මේක ආරම්භ කරලා තියෙන්නේ. මේක ශූන්‍ය මත්කම් වීමට හේතුත් මම කීපයක් කියන්න කැමතියි කෙටියෙන්. වාරික වැඩි කිරීමකින් තොරව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වැඩි කිරීම පළවෙනි එක. දෙවැනි එක තමයි කාලාත්‍රයට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීමට තීරණය කිරීම. මේ වගේ තීන්දුව අරගෙන තියෙන ඒ වගේම තුන්වැනි එක එක වූ පරිදි භාණ්ඩාගාරය මගින් ආරම්භක ප්‍රාග්ධනය ලබා නොදී කැලේ මිලියන 750ක මුදලක් ලබා දෙන්න එකඟ වෙලා තිබුණත් ඒ අවුරුද්දේ ඒක ලබා දීලා නැහැ. ඊළඟට අවුරුදු 46-59 දක්වා වයස් කාණ්ඩයට අයත් දායකින් හට යෝජනා ක්‍රමය සඳහා දායකමිට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීම. මේ වගේ තීන්දු තීරණ අරගෙන තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට මේකට 3,448 දෙනෙකු දායකත්වය ලබා දීලා තියෙනවා. දැන් දිස්ත්‍රික්ක මට්ටමින් දැනට මේ කටයුත්ත කරගෙන යන මේ තියෙන අඩුපාඩු හඳුනා ගනිමින් මම මේ පිළිබඳව මහ භාණ්ඩාගාරයටත් කැබිනට් මණ්ඩලයටත් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ අනුව ඉදිරියේදී කඩිනමින් මේ අයට නොගෙව් අයට ගෙවන්නත් ඒ වගේම අලුතෙන් මේ යෝජනා ක්‍රමය සාර්ථක විදිහට පවත්වාගෙන යන වැඩපිළිලක් මේ වන විට සකස් කරලා තියෙනවා. දැන් වැඩපිළිවෙල තමයි ආයේ මේ චක්කලයකන අනුව බඳව ගන්නත් ඒ වගේ මුදල් අමාත්‍යාංශයෙන් මේ හිඟ මුදල ලබා ගන්නත් කටයුතු කරනවා. දැන් ඒකට එකඟතාවයක් අපිට යම් ආකාරයක පළ වෙලා තියෙනවා. ඒ අනුව අපිට මේක ඉදිරියට බාධාකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මහජන දායකත්වයත් ඒ කියන්නේ ගොවින්ගේ දායකත්වයත් එක්ක තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ගරු ඇමතුමා දැන් මේ ටිකේ ඔබතුමාලා මේ 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 සානාධාර වැඩපිළිවෙල යටතේ විශේෂයෙන්ම ඔබතුමා දිගින් දිගටම කතා කරා පෝර සානාධාරය දැන් දෙනවා ඔක්කොම හරි අපි සියල්ල කරලා තියෙන්නේ කියලා. හැබැයි මේ යලකන්නේ තවමත් යලකන්නේ දැන් අපි පෝර ගහලා ඔක්කොම කරලා දැන් ඊළඟට තව අගෝස්තු වෙනකොට ගොයන් කපනවා. තාම පෝර සානාධාරයට අවශ්‍ය කරන මුදල් ටික වැටිලා නැහැ. ඉතින් මේක නැතුව දැන් මොකද හේතුව මේ ගොවීන් පුදුම අමාරුකෙන් ඉන්නේ. දැන් අපි උනත් ඔබතුමත් දන්නවා ඔබතුමත් කුඹුරු කරන කෙනෙක් මමත් කුඹුරු කරන කෙනෙක් අපිට හම්බෙලා දැන් හම්බෙන කරපු එකට 300,000 ගාණක් අක්කර දුන්නට යනවා හම්බෙන්නේ 100,000 ගන්න. ඉතින් අමාරුවෙන් මිනිස්සු ඉන්නේ ඒ වෙලාවේ වෙලාවක පෝර සානාධාරය ඔබතුමා කොයි තරම් කයිය ගැව්වත් අරක දෙනවා අපි දැන් වැඩි කරලා දෙනවා නොමිල දෙනවා අරමයා කියලා. පෝර දැන් ගොයන් කපන අගෝස්තු මාසයේ වෙනකලුත් මේ වෙනතුරුත් තාමත් යම් කිසි පිරිසකට හම්බෙලා තියෙනවා කුටාම කුඩා පිරිසකට. හැබැයි සමස්යක් විදියට ගත්තම පෝර සානාධාරය ලැබෙන්නේ නැහැ ගොයන් කපලා ඉවරනකල්. ඉතින් මම අහන්න කැමතියි මේකට මොකද්ද ඔබතුමාලා ගන්න පියවර? මොකද මිනිසුන්ගේ මේ මේ පෝර අතින් කාල හරක් බලනවා වගේ වැඩක් දැන් අවසන් වෙලා තියෙන්නේ මේ කුඹුරු කරනවා කියන්නේ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මොකද්ද මේකට පිළිතුර කියලා.
නියෝජ්‍ය කතානායකතුමනි මේ වන විට මට දැන් තොරතුරු මම ලබාගත් ගිය සති වෙනකොට 90%කට වැඩි ප්‍රමාණයක පෝර සානාධාරයට මුදල් ලබා දීලා තියෙනවා. සති දෙකකට විශ්සෙල්ලා බලනකොට බිලියන 5.8ක් ලබා දීලා තිබුණා. ඒක 6 ගානකට ගිහින් තිබුණා. දැන් මේ වෙනකොට අද මට අලුත්ම තොරතුරු ගන්න බැරි වුණා. මං හිතනවා 105%කට විතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ 105%කට 6%කට වගේ තියෙනවා ප්‍රශ්නේ. අපිට මොකද නෑ නෑ අපි මං ඒක ඒකට හේතුව කියන්නම්. ඒකට හේතුවත් මේ මුදල්මය ප්‍රශ්නයකට වැඩිය වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මේවා ලේඛන පුරවලේවන එකේ අඩුපාඩුවක් තියෙනවා. මේකට හේතු දෙකක් තියෙන. එකක් තමයි මේ වරින් වර ගොවින් මාරු වෙනවා. ඒතර අලුත් ගොවියා වගා කරා කියලා මෙහෙට වාර්තා කරාම තමයි දෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ වගේම සමහර අයගේ ගිනුම් වැරදිලා ආපස්සට ආපු අවස්ථාත් ගොඩක් තියෙනවා. එම් ප්‍රශ්න දින. ඒ වගේම තවත් තැනක මම පිළිගන්නවා ඔබතුමා කියු කාරණේ පිළිබඳව ඔබතුමා විශේෂ තැනක් තියෙනවා නම් අපිට ඒවා දන්වලේ වන්න. දැන් මම පරීක්ෂණයකුත් කරගෙන යනවා. සමහර නිලධාරීන් හිතාමතාම මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා. මේකට හේතුව තමයි මේ මෙතෙක් කලක් සිද්ධ වුණේ පොහොර බෙදීම. ඉතින් පොහොර බෙදීමේ සිදු වුණු අක්‍රමිකතා මේ ටෙන්ඩර් වල තිබුණු ගැටලු ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි ඍජුවම ගොවියට මේ මුදල යවන්න තීන්දු කරේ. ඒකත් බණ්ඩිපෝර ගහන්න තමයි අවසාන අපේ ඉලක්කය තිබුණේ. මොකද අනිත් මූලික පෝර ගොඩක් අය ගැහුවට බණ්ඩිපෝර පාවිච්චි කරන්නේ නැහැ. මිනිස්සු අර යූරියා ගහනවා ගොයන් කහ වෙන නිසා. හැබැයි බණ්ඩිපෝර නැති වුණොත් කරල පිරෙන්නේ නැහැ. ඒ නිසා අපි බණ්ඩිපෝර වලට තමයි මුදල් යවන්න තීන්දු කරේ. හැබැයි සමහර තැන්වල මම පිළිගන්න ඒ නිසා 10%කට අඩු ප්‍රමාණයක් මම හරියටම ඔබතුමාට ඒකේ පිළිතුර ලබා දෙන්නම්. මොකද මෙතන අහපු ප්‍රශ්නෙට උත්තරයක් මේ දැන් මේක අතුරු ප්‍රශ්නයක් විදියට එන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ අපේ නිලධාරිනුත් පහළ මට්ටමේ ඉන්න අයට අර පෝර බෙදිල්ලේදී යම් යම් වාසි තියෙනවා. හැබැයි මේ මුදල් බෙදීමේදී එහෙම වාසියක් නැහැ. කෙලින්ම ගොවියාගේ ගිණුමට යන. ඒ නිසා මේක කඩාකප්පල් කරන්න අර සමහර කෘෂි පරිශ්‍රණ නිලධාරි, සමහර DO ලා, ඒ වගේම අපේ කාර්යාලවල ඉන්න ඉහළ මට්ටමේ උනත් මේකට ලොකු කැමැත්තකින් කරන කාර්යයක් නෙමෙයි. ඒ නිසා අඩුපාඩුවක් වෙනවා. ඒ වගේම තමයි මම ඔබතුමාට කියන්න කැමතියි මේ වෙනකොට අපි පෝර සහනාධාර තවත් විදියකට දීලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ගිය කන්නේ වෙනකොට සියලුම ගොවින්ට නොමිලේ මඩ පෝර ලබා දීම සිද්ධ කරා. සියලුම ගොවින්ට. ඒ වගේම කුඩා පරිමාණ ගොවින්ට යූරියා නොමිලේ ලබා දුන විශාල ප්‍රමාණයක්. ඒ වගේම පටන් ගන්න වෙලාවේ අපි පෝර සහනාධාරය දීලා ඊට අතිරේකව කාබනික පොහොර මිලදී ගන්නත් මූල්‍යමය සහනාධාරයක් දුන්න වෙනම ගොවින්ට. ඒ වගේ දීමේ ප්‍රතිඵලයේ විදියට අද අපිට සාල් රටින් ගේන්න ඕන නැහැ. 2022 අවුරුද්දේ හාල් අවශ්‍යතාවෙන් 3%ක් අපි රට හාල් කෑවේ. 2023 100%ක් අපේ සාල් තමයි පරිභෝජනය කරේ. පොඩි ප්‍රමාණයක් ගෙනාවා කීරි සම්බවල යම් හිඟයක් තියෙන නිසා ඒකත් මේ 2024ට ආවේ. එහෙම නොවෙන්න දැන් අපි සහලින් මේ රට සෑම් පෝෂිත වෙලා තියෙනවා. දැන් අපි වෙනත් භෝග වගා කරන්න තමයි යන්නේ. ඒ වගේම අපි වීගොවියා ශක්තිමත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා එන කන්න දෙකටම බණ්ඩිපෝර නොමිලේ
ලබා දෙන්න දැන් පුළුවන් වෙනවා දැන් අපි අවසාන මට්ටමට ඇවිල්ලා තියෙනවා ගිවිසුම් අත්සන්කරන නීතිපතිවරයාගේ අනුමැතිය ඇවිල්ලා තියෙනවා ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ මැදිහත් වීම මත අපිට පොර මෙට්‍රික් ටන් 55000ක් නොමිල ලැබෙනවා ඒකට අවශ්‍ය බිලියන 3 දශම ගානක මුදලක් අවශ්‍යයි මේ රටේ වියදම් ඒකට මට මුදල් මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරලා දීලා තියෙනවා
දැන් බවෙන් සරේ තලසලා පෙරමතම්
නම් පොඩි පැහැදිලි කර ගැනීමක් පොහොරවලට අදාළ නෙමෙයි කරු යමුතුමනි ඔබතුමා දන්නවා
ගරු මන්ත්‍රීතුමා අපි ප්‍රශ්න ඊළඟ ටිකට යමු දැන් වෙන කාර්යයකට ගියොත් අනිත් ගරු මන්ත්‍රීතුමාලටත් ඔය වගේ කුසි ගරු මාමන්තේ ප්‍රශ්න තියෙනවනේ එනිසා හොඳයි බවෙන් සුදී ප්‍රශ්න අංක 6 කරු අජිත් මානපෙරම් මැතුමා පැමිණ නැත ප්‍රශ්න අංක 7 ගරු රෝහණ බණ්ඩාර මැතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන්
මම අහනවා ගරු ඇමතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය අනුරාධපුර පදවිය බෝගස්සන්දිය ප්‍රදේශයේ ගාමිණී විද්‍යාලයේ මෙවැනිට ගුරුහිඟියක් පවතින බවත් කියලා තින්නේ හැබැයි අනුරාධපුර පදවිය බෝගස්සන්දිය ප්‍රදේශයේ ගාමිණී විද්‍යාලය නමින් පාසලක් නොමැති බවට උතුරු මැද පළාතේ අධ්‍යාපන ලේකම් වාර්තා කළා තින්නේ. ඒ වගේම යාපත පළාත් දෙක වන උතුරු හා නැගෙනහිර පළාත් තුනත් විමසීමෙන් පස්සේ වෙනි පාසලක් නැති බව දැනුම් දෙනවා. මේ පාසලේ නම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ඔබතුමාට හරියට කියන්න පුළුවන් නම් මට ඒක තොරතුරු ටික දෙන්න පුළුවන්.
මේ ප්‍රශ්නේ මුද්‍රණය කිරීමේදී ගැටලුවක් තියෙන්නේ.
එතනින් එහාට පිළිතුරු දෙන්න විදියක්
නැහැ. හරි ඒක තමයි.
එහම ඒ පාසලක් පවතින්නේ නැහැ කියන එක.
ඔව් නෑ හරි. මුද්‍රණය කිරීමේ පැටලුවක් තියෙන්නේ. මුද්‍ර ඒක කමන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ
මට හරියට මම වෙන දවසක
දැන් ගුරු ඉගේ දිවිච්ච එක හරි
අමතුමා මට හරියට නම කිව්වත්
මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ මේක අවුරුදු දෙකමාරකට විතර දෙකකට විතර කලින් දීපු ප්‍රශ්නයක්. දැන් අද වෙනකොට මේ ප්‍රශ්නේ විසඳලා අලුතෙන් ගුරු රූට් එක ප්‍රවණයක් ගත්තානේ. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් අහන්නේ අද එකක් තමයි ඔබතුමාගෙන් මම ඉස්සල්ලත් ඇහුවා අපේ උතුරු මැද තව ඉන්නවා උපාධිධාරී ප්‍රමාණයක් විභාගයටත් මුණ දීලා ඒ වැටුප්ලා ඒ කට්ටිය බඳවා ගැනීමේ ප්‍රමාදයක් තියෙනවා තව ඒ කට්ටිය මේ සම්මුඛ පරීක්ෂණ වලට කැඳවපු කට්ටිය ඒක පිළිබඳව ගන්න කියන ගමම්ම විශේෂයෙන්ම මේ දවස්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔබතුමාද අපි ඔක්කොම දන්න මේ දවස්වල උද්ඝෝෂණ වැඩ වර්ජන රැලි මේ රටේ නිර්මාණය කරමින් යනවා එක එක දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් එතකොට අද අපිට ප්‍රධාන වශයෙන්ම මේ රටේ උසස් අධ්‍යාපනය ගොඩනගන දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන තැනක් තමයි විශ්වවිද්‍යාලය. අද විශ්වවිද්‍යාල වල සම්පූර්ණම අධ්‍යන කටයුතු ඇනහිටලා තියෙනවා. මේ අනධ්‍යන සේවක මණ්ඩලයේ මේ වැටුප් ප්‍රශ්න පිළිබඳ තියෙන වැඩ වර්ජන නිසා. ඒ නිසා මේ ඒ කට්ටිය ඉල්ලන්නේ අර රාජ්‍ය සමස්ත රාජ්‍ය සේවකයන්ට පහුගිය කාලේ වැඩි කරපු 107 සීට වර්ධනය මෙතුමලට 92 කින් හම්බුනාම 30 15 මේක ලබන නිසා මෙවැනි කාරණා මේක ඉක්මනින් බලලා ඔබතුමාලා විසඳන්න මොකද මේ මැතිවරණයක් පේන තෙක් මානයක තියෙන රටක මේ විදියට එක එක දේශපාලන පක්ෂවලට රාජ්‍ය විසින් උඩුගෙඩි ලබා දීම තමයි මේ සිද්ධ වෙන්නේ අර විධායක ශ්‍රේණියේ නිලධාරින්ද වැටුප් වැඩි කරලා එතන ප්‍රශ්නයක් ඇති කරා ඒ වගේම අපි දැක්කා මහ බැංකුවේ නිලධාරින් වැටුප් වැඩි කරගෙන මේ ප්‍රශ්න ඇති වුණාම මේ රටේ මෙවැනි මේ පරිපාලන සේවයට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සහ රජයේ සාමාන්‍ය රටේ සාමාන්‍ය පුරවැසියන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න විශේෂයෙන් මේ මොහොත වෙනකොට අනධ්‍යන සේවකින්ගේ මේ වැඩ වර්ජන නිසා මේ රටේ ඉක්මනින්ම අධ්‍යාපන ලබාගෙන මේ උසස් අධ්‍යාපන ලබාගෙන රැකියාවලට නියැලෙන්න යන්න තියෙන අපේ උසස් අධ්‍යාපන ලබන දරුවන්ගේ අනාගතයේ යම් කිසි තැනක හිර වෙලා තියෙන නිසා මේ පිළිබඳව සාධාරණ කටයුත්තක් කරලා මේ අනධ්‍යන සේවකින්ගේ මේ වැඩ වර්ජන නතරකරන්න කටයුතු සලසනවාද කියන කාරණේ තමයි අහන්න තියෙන්නේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව මම වතාවන් කීපයක් පිළිතුරු දුන්නා අනධ්‍යන සේවකයන්ගේ ප්‍රශ්නේ මතුවේ 2018 වර්ෂේ ඉඳලා ඒතර අවුරුදු 6ක් තුලදී ඒ 15%ක වෙනස තමයි ඒගොල්ලෝ සඳහන් කර කර හිටියේ ඒ අනුව මම ඒ පිළිබඳව වට කීපයක් සාකච්ඡා කළා එයාගේ එකඟතාවයක් තිබුණා ඒක මේ ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා ගෙවීමට සඳහාත් ඒ සඳහා අයවැයට ඇතුළත් කිරීම සඳහාත් ඊට පස්සේ මගදී මාස දෙකකට පෙර ඇති වූ තත්ත්වය තමයි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කාර්ය මණ්ඩල වලට යම් වැඩිවීමක් සිදු වුණා දීමනාවල ඊට පස්සේ ආව ඉල්ලීම තමයි මේ මාසික හිලව් දීමනාව වැඩි කරන්නයි කියලා. ඒක ඊට පෙර අවස්ථාවක දීලා තියෙනවා අවුරුදු කීපයකට කලින්. ඒතර මාසික හිලව් දීමනාව. ඉතින් ඒ පිළිබඳව සියලු සාකච්ඡා කළා අවසාන වශයෙන් පෞසුකීය සිකුරාදා. හවස 4:00 ඉඳලා 6 වෙනකම් සාකච්ඡා කළා ලේකම් කාර්යාලයේ. ජනාධිපති ලේකම්තුමා භාණ්ඩාගාර නිලධාරීන් මම අපේ අමාත්‍යංශ ලේකම් UGC කේ චාමන් වෘත්ති සමිති නියෝජිතයි. ඒ අනුව එවලෙම ලිඛිතව ලීලා සවුඳ වෙනකොට භාණ්ඩාගාරයට යවුවා. UGC කේ ඉතුරු තිබෙන යම් ප්‍රතිපාදනයකින් මේ සඳහා දැන්ට මේ ඉදිරි මාසය ගෙවීම සඳහා හෝ අවසර දෙන්නයි කියලා. ඒ පිළිබඳව භාණ්ඩාගාරයෙන් මගින් එවන් ලද පිළිතුරත් එක්ක UGC chairman විසින් මේ වෙනකොට වෘත්ති සම්පති දැනුවත් කළා තිනු. දැන් ඒකට යම් කාලයක් දීලා තිනු. ඒ කාලය තුලදී ඇතිවන සත්‍යය තුල තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. හැබැයි ඒ හේතුව නිසායි කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ගේ දේශන දැනට මහාචාර්යව ආචාර්යව අකණ්ඩව පවත්වාගෙන යන යම් බලපෑමක් තිනවා. පරීක්ෂණ කරන්න අමාරුයි, රිසර්ච් වලට අමාරුයි. ඊළඟට උපාධි ප්‍රදානෝත්සව කල් ගිහිල්ලා තිනවා. එවැනි අවහිරතා කීපයක් තිනවා මේ වෙනකොට.
ගරු ඇමැතුමනි, මම මේ ප්‍රශ්නය කලින්ත් ඔබතුමාගේ අවධානයට යොමු කරලා ඔබතුමා ඒ පිළිබඳව අපි ඇවිල්ලා මුණ ගැහුණාමත් කිව්වා මේ විභාග කොමසාරිස්තුමාට මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳන්න කියලා. විශේෂයෙන්ම දැන් 2023 අගෝස්තු මාසයේ තමයි අර විදුහල්පතිවරු විභාගයට මුහුණ දුන්නේ. එතකොට ඒ විදුහල්පතිවරුන්ගේ 13 ප්‍රතිඵල නිකුත් වුණේ නැහැ. අර හිජාබ් එක පැනඳගෙන විභාගයේ ලිව්වයි කියලා. දැන් ඒකේ ඉන්ක්වයරි එක උනේ ගරු ඇමැතුමනි දෙසැම්බර් මාසේ 2023. එතකොට ප්‍රතිඵල ආවා මැයි මාසේ. එතකොට මැයි ප්‍රතිඵල වල සඳහන් කරලා තිබුණා ඒගොල්ලන්ගේ ප්‍රතිඵලව අවලංගු කරලා කියලා. ඊට පස්සේ දැන් ඔබතුමාව අපි ජූනි මාසේ මුණ ගැහිලා ඔබතුමා ඩිරෙක්ෂන් එක දුන්නා වහම මේකට මැදිහත් වෙලා මේක විසඳන්න කියලා. දැන් අද වෙනකොටත් කිසිදු ආකාරයේ මේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ ඇමැතිතුමනි. විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ විදුහල්පතිවරු 13 දෙනෙක් ඉන්නවා එක්සෑම් එක ලියලා ඒගොල්ලන්ගේ ප්‍රතිඵල බලාගෙන. අනිත් පැත්තෙන් දැන් විශාල මේ විදුහල්පතිවරුන්ගේ හිඟයක් තියෙනවා බස්නාහිර පළාතේම. ඇත්තටම මේ 13 දෙනා බස්නාහිර පළාතේ ඉන්න උදවිය. දැන් සමහර පාසල්වල තවම මේ කොළඹ නගරයේ තියෙනවා තවම මේ වැඩ බලන විදුහල්පතිවරු තමයි වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා ඔබතුමාට නැවත වතාවක් මම මේ අවධානයට යොමු කරනවා කොහොම හරි මැදිහත් වෙලා ඉතා ඉක්මනින් මේක විසඳලා දෙන්න කියලා ඇමතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න දෙකක් මතු වුණා. එකක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී ඔය හා සමාන ප්‍රශ්නකදී ඒක ප්‍රතිඵල ගිය සතියේ නිකුත් කළා. ඒකම ඔබතුමාගෙන අපු ප්‍රශ්නේ තිනවා. ඒකත් ලබන සතියේදී ඒකේ නිකුත් කළා අවසන් කරાવી. ඒක අර ගුරු විදුහල්පති විභාගය නෙවෙයි, ඒක EB එක, efficiency by cake.
විපක්ෂ නේද?
ඔව්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විනාඩියක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පුන පුනාම මේ කාරණාව ගරු අධ්‍යාපන ඇමතුමාට ප්‍රකාශ කරා. විශේෂයෙන්ම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අපේක්ෂිත වූ දූ දරුවන්ට තවමත් ඒ අවසරය ලබා දීලා නැහැ. බැංක් ඔෆ් සිලෝන් එකෙන් විශේෂයෙන් මේ ණය යෝජනා ක්‍රමයෙන් මීට පෙර ණයගත්තු ශිෂ්‍යයින් 200කගේ ණය පැහැර ගෙවී ණය ආපහු ගෙවීමේ පැහැරහැරීමක් සිදු වෙනවායි කියලා මේ 8 කණ්ඩායමට පොලී රහිත ණය ලබා දීම නතර කරලා තිබෙනවා. මේ විශේෂයෙන්ම මම ඔබතුමාට මැදිහත් වෙන්නේ කියනවා මේ දූ දරුවන් මේ පොලී රහිත ණය අරගෙන අත්‍යවශ්‍යයෙන්ම උපාධියක් ලබාගෙන තමන්ගේම ශක්තිය තුළින් ස්වශක්තියෙන් සෝත්සාහයෙන් සමාජයේ හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කරගන්නට කටයුතු කරන අපේ තරුණ තරුණියන් උසස් අධ්‍යාපනයට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් මේ ඇයට ලබා දෙන මේ පොලී රහිත ණය වැඩසටහන මේ ආකාරයේ අත්නෝමතික ආකාරයට අත්හිටුවීම ඇත්ත වශයෙන්ම අපේ රටේ තරුණ පරම්පරාවට කරන බරපතල අසාධාරණයක්. මම පිළිගන්න ඔබතුමා හැම වෙලාවකදීම මේ පිළිබඳව බොහොම ප්‍රගතිශීලීව කටයුතු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම කනගාටුයි කියන්නේ ඔබතුමාටත් උඩින් ගිහිල්ලා බලවත් නිලධාරීන් තම තමන්ට ඕනෝනු විදිහට කටයුතු කිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම යෝජනාවක් හැටියට ලංකා බැංකුවේ සභාපතිට කියන්න මේ පැරණි සිසුන් කරපු වරදකට මේ අලුතෙන් පොලී රහිත ණය ලබා ගන්න සිසුන්ට මේ විදිහට ඒ දරුවන්ව අත්ත වශයෙන්ම වික්ටිමයිස් කරන්න එපයි කියලා, ඒ අයව ගොදුරක් බවට පත් කරගන්න එපයි කියලා මං ඉල්ලීමක් කරනවා ඔබතුමාට කරුණාකරලා මේ පිළිබඳව පියවරක් ගන්න. මොකද මේක ශිෂ්‍යින්ට කරන බරවත් අසාධාරණයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 7 කණ්ඩායමේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳලා අවසන් කළා පසුගිය සතියේදී. 8 කණ්ඩායමේ ටික සාකච්ඡාවේ පවතිනවා. මොකද වැඩි පිරිසකට ණය දෙන්න අවශ්‍ය වෙලක් තියෙනවා. ඊළඟට ඒ සඳහා එක බැංකුවක් නෙවෙයි බැංකු කීපයක් සම්බන්ධ වෙනවා. ඒක සාකච්ඡාව භාණ්ඩාගාරයේදී මම හිතන්නේ හෙට දිනේ පවත්වලා අවසන් කරනවා. එතකොට අටවෙනි කණ්ඩායමත්ටත් ඒ සහනය ඊට වඩා ලැබෙනවා. ඊළඟට සංඛ්‍යාවත් වැඩි කරන්න කටයුතු කරලා
තියෙනවා. හරි. සරත්ති රසගෙනත්තම් කැටියෙන්.
නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම කෙටි කෙටි අතුරු ප්‍රශ්නයක් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහන්න මට අවසර දෙන්න. අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමා අපි දන්නවා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කරලා ඔබතුමා ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය බවට පත් කරන සුවිශේෂී කාර්යභාරයක් කළා. ඒකට අපේ ප්‍රණාමය සහ ස්තුතිය පිරිනමනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය කවද කියන එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1986 තමයි අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ වර්තමාන ජනාධිපතිතුමා එදා අධ්‍යාපන ඇමතිවරයා හැටියට. නමුත් මේ වන විට මේ ඩිප්ලෝමාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා. ඒ නිසා පසුගිය අවුරුදු දෙකක කාලයක් මේ අමාත්‍යංශයේ භාරගත්තන් පස්සේ විවිධ අභියෝග මැද්දේ මේ විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කළා. විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ පිහිටුවීමේ කටයුතුට අපි අත ගැහුවා. දැන් මේ වන විට ඒකේ අවසාන කෙටුම්පතත් අමාත්‍යංශයෙන් යවලා නීති කෙටුම්පත් සම්පාදකට නීති කෙටුම්පත් සම්පාදක විසින් නීතිපතිට යවුවහම පස්සේ ඊළඟ දින කිහිපය තුලදී නීතිපතිගේ නිෂ්කාශන ලැබුණු වහාම මම නැවත කැබිනට් එකට ගිහිල්ලා ගැසට් කළා. එතන මේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් වෙනවා. එතකොට අපිට ඉතා ඉක්මනින් මේ පනත සම්මත කරන්න පුළුවන්. දැන් මේ පනත පිළිබඳව උප්පැන්න ලියා ගන්න හදනවා සමහර කණ්ඩායමක්. දැන් ඔකේ අධ්‍යාපනයට සම්බන්ධ එක්තරා වෘත්තීය සමිතියක් මේ අනාගතයේ අපේ ආණ්ඩුවක් යටතේ මේක ගන්නවයි කිය අද ෆේස්බුක් එකේ යවනවා. ඉතින් මම කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි, මේ අනුන්ගේ උප්පැන්නවලට අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදන්න යන්න එපා. අපිට දුන්න වගකීම අවුරුදු දෙකක් තුලදී, අවුරුදු 30ක් බැරි වෙච්ච දේ දෙකක් තුලදී අපි අවසන් කරලා තිනවා. ඒ වගේම කියන්න ඕනේ UNESCO සංවිධානයේ ලංකාව සමාජිකත්වය අරගෙන අවුරුදු 75යි. අවුරුදු 75ක් වෙනව පනතක් තිබුණේ. ඒ පනත හදලා සම්මත කළා ගිය සතියේ ගරු කතානායකතුමා සහතික කළා. අපේ රාධාකෘෂ්ණ මැතිතුමා දන්නෝ. ඉතින් මේ දැන් මැතිවරණයක් එන නිසා සමහරු අර ඒගොල්ලන්ට මේකේ උප්පැන්න ලියා ගන්න සමහරු හදනවා. මේ ඒක නිසා මම ඒක කියන්නේ මේ මෙහෙ කවුරුත් නෙවෙයි, ඒක මේ ඒ එක්තරා වෘත්ති සම්බන්ධික කණ්ඩායමක් එක කොටසක් විතරයි. එයාට දැනගන්නයි මම කියන්නේ අපේ යුතුයකම් කොටස අපි ඉටු කරලා තින්නේ අභියෝග රාශියක් මැද්දේ.
හොඳයි බොහොම ඉස්සරි ප්‍රශ්නාංකයට ගරු කෝකිලාගේ නුවන්දන මැතිනි අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසීමට පැමිණ නැත. ප්‍රශ්නාංක 9 ගරු සංජීව එදිරිමාන මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 10 ගරු කුමාසි රත්නායක මැතිතුමා පැමිණ නැත. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1 අහනවද?
මම ගරු කතානායකතුමනි, අග්‍රාමත්තුමා රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මම පළවෙනි ප්‍රශ්න අහනවා.
6 ප්‍රශ්නේ ගරු අජිත් මානාපිර මැතිතුමා අහනවද?
ගරු කතානායකතුමනි,
සභාගත කරන්න. හොඳයි.
6 ප්‍රශ්නය පරිසර අමාත්‍යතුමාගෙන් මම 6 ප්‍රශ්නය අහනවා.
6 ප්‍රශ්නය. 6 ප්‍රශ්නය අජිත්
මානා. 6 ප්‍රශ්නය අහුවා. ඔව්.
හොඳයි. ගරු අමාත්‍යතුමා 6 ප්‍රශ්නය අජිත්
මානා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හරි. 8 ප්‍රශ්නය කර කෝකලාගෙන අතර මැති.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් 8 ප්‍රශ්නය අහනවා.
සභාගත කර.
හොඳයි. ප්‍රශ්නාංක 9 සංජීව එදිරිමාන මැතිතුමා අහනවද?
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වේලි විවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් 9 ප්‍රශ්නය අහනවා.
හොඳයි.
සභාගත කරන නියෝජනය.
ප්‍රශ්නාංක 10 ගරු කුමාසි රත්නායක මැතිතුමා.
මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මම 10 ප්‍රශ්නය අහනවා.
අපේ හෙක්ටාපා මැතිතුමා අවසර ඉල්ලලා තියෙන මිනිත්තුක වෙලාවක් ගරු.
විශේෂයෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඊයේත් මේ ප්‍රශ්නේ මම යොමු කරා, නමුත් පිළිතුරක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම අද මේ රටේ අපිට විදේශ විනිමය අවශ්‍ය වෙලා තියෙන මොහොතක අපේ රටට අයිති විදේශ විනිමය තව රටක තියෙනවා නම් ඒක විශාල ගැටලුවක්. ඒ නිසා විශේෂයෙන්ම තේ අපනයන කරුවන්ට අද විශාල ප්‍රශ්නයක් පතු වෙලා තියෙනවා රටේ. ඒක තමයි රුසියාව තමයි අපේ රටේ වටිනාකමෙන් තේ අපනයනය කරන දෙවෙනි ස්ථානයත් ප්‍රමාණයෙන් තුන්වෙනි ස්ථානයත් වන්නේ. එතකොට මේ වෙනකොට රුසියාවට සම්බාධක පනවලා තිබෙන නිසා රුසියාවේ මුදල් අපිට ලබා ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද බැංකු ක්‍රමවේදය සකස් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවට මුදල් ගෙනෙන්න බෑ. ඒ නිසා විශාල වශයෙන් මේ වෙනකොට ඩොලර් ප්‍රමාණයක් රුසියාවේ රැඳිලා තියෙනවා අපි තේ අපනයනය කරපු මුදල්. ඒක ඩොලර් අපිට ඕන වෙලාවක ඒ සම්බන්ධව පියවරක් රජයෙන් අරගෙන නැහැ මුදල් ටික තේ අපනයනකරුවන්ට ලබා දෙන වැඩසටහනක. මේනකොට ඉන්දියාවයි ඒ වගේම චීනයයි මේ රටවල් දෙක මේ ක්‍රමයේ සකස් කරගෙන ඒගොල්ලෝ මුදල් ප්‍රමාණය ලබා ගන්න. එක්කෝ අපි ඒ රටවල් දෙක සම්බන්ධීකරණය කරලා ඒ රටවල් හරහා අපිට මුදල් ලබා ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එහෙම නැතිනම් රුසියාවේ රජයත් එක්ක කතා කරලා මේ වැඩසටහන අවසන් කරන්න ඕන කොහොමද මේ මුදල් ලබා දෙන්නේ කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ සඳහා ගන්න පියවර මොකක්ද කියන එක.
කරමතුමාට හැකියාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි තමයි එක්වරම අහපු ප්‍රශ්නයක්. මම ඒ ගැන අවධානයට යොමු කළා අවශ්‍ය පියවර අරගෙන අවශ්‍ය පිළිතුරුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.
හොඳයි. පාර්ලිමේන්තු ස්ථාවරණයක 27-2 මොකක්ද කරමතුමා
කරු මහත්තුමනි
වෙනකොට
මේක ඊයේ දිනේදීත් අපි සඳහන් කරා මේ වෙනකොට ආණ්ඩුකාරතුමන්ලා පළාත් පාලන ආයතන වලට තමන්ගේ නියෝජිතයන් හැටියට විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයක අපේක්ෂකත්වයේ දරන පිරිස ඒ හිටපු සභාපතිවරු වෙන්න පුළුවන් හිටපු නගරාධිපතිවරුන් වෙන්න පුළුවන් මේ අයව පත් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒ අය පළාත් පාලන ආයතනවල සභාපති කාමරේ නගරාධිපති කාමරේ ඒ වාහන ඒ සියලුම දේවල් පාවිච්චි කරගෙන ඒ ලේකම්වරුන්ත් එක්ක ඒ මේ වැඩ කටයුතු කරන්න මේ විශේෂයෙන්ම රජයේ මුදල් අවභාවිත වෙමින් පවතිනවා. මේ වෙලාවේදී අපි මැතිවරණ කොමිසමට අපි විනාඩියක් ඉන්න මැතිවරණ කොමිසමටමත් අපි පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි අධිකරණයටත් යන්න සියලුම මේ වෙනකොට බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි මේ වෙලාවේදී ඉතා පැහැදිලිවම ආණ්ඩු පක්ෂයට කියනවා ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරනවා මේ විශේෂයෙන්ම තමන්ගේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තමයි මේවල් වෙන්නේ. මොකද ආණ්ඩුකාරතුමාගේ ජනාධිපතිවරයාගේ නියෝජිතය තමයි ආණ්ඩුකාරක. එම නිසා අපි මේ වෙලාවේදී ලේකම්වරුන්ට කොමසාරිස්වරුන්ටත් ඉතා පැහැදිලිවම කියනවා අපි අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයින්ට විරුද්ධවත් අපි නඩු දාන්න කටයුතු කරනවා. ඒක නිසා කරුණා කරලා මේ රාජ්‍ය දේවවල අවභාවිතා කිරීම සම්පූර්ණයෙන් නතර කරන්න මේ වෙනකොට බස්නාහිර පළාතෙත් වෙලා තියෙනවා දකුණු පළාතෙත් වෙලා තියෙනවා මධ්‍යම පළාතෙත් වෙලා තියෙනවා මේ කටයුත්ත කරුණා කරලා නතර කරන්න කටයුතු කරන්න මේ මැතිවරණයක් තියෙන මොහොතේ මේ වගේ දේවල් කරන එක ඉතාම නින්දිත ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ඉතාම පැහැදිලිවම ජනාධිපතිවරයාට මේ සම්පූර්ණ වකීමක් තියෙනවා තමන්ගේ නියෝජිතයා ආණ්ඩුකාරවරයා විසින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක නිසා ජනාධිපතිවරයා කරුණා කරලා මේ කටයුත්ත නතර කරන්න අවශ්‍ය පියවර ගන්න කියා ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි.
අර නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී වාචික පිළිතුරු වල වාචික පිළිතුරු එක ගරු මන්ත්‍රීතුමා පැමිණ නැති නිසා කල්ලිලීමක් කරා සංවිධායකතුමා ඒක යම් නිවැරදි කිරීමක් වෙන්න ඕනේ. තුන්වෙනි වතාවේ අහන ප්‍රශ්නයක් නිසා පිළිතුරු සභාගත කරන්න.
හොඳයි හොඳයි සමන්. 27-2 ගරු ප්‍රශ්න යටතේ ගරු සජිත් ප්‍රේමදාස් විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ කතානායකතුමනි මගේ 27-2 ප්‍රශ්නයට පෙර මං ගරු සභානායකතුමාගෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙත් අවධානය යොමු කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ නීති හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. එනවා ගහනවා යනවා හැම තැනකම ජන සමාජයේ ප්‍රචණ්ඩත්වයේ රජ වෙලා ඉතින් මේක පිළිබඳව අපේ රටේ පොදු ජනතාවගේ මහ ලොකු භීතියක් තිබෙනවා ලොකු සැකසංකාවක් තිබෙනවා. ඉතින් මම මේ කාරණාව දේශපාලනීකරණය කරන්නට කිසිසේත්ම උත්සාහ කරන්නේ ජන සමාජයේ සුරක්ෂිත භාවය ජන සමාජයේ ඉන්න පුරවැසියන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම අවතින රජයේ වගකීමක් බරපතල ප්‍රශ්නයක් මේ ආරක්ෂක ප්‍රශ්නය. මොකද්ද ඔබතුමන ලබා දෙන විසඳුම? මේ දේශපාලනීකරණය කරන්න නෙවෙයි මම යහන්නේ.
අපිත් අපේ කොටස අපි ඉෂ්ට කරනවා සමාජය තුළ නීතිය සාමය සුරක්ෂා කරමින් ප්‍රචණ්ඩත්වය තුරන් කරන්නට අපිත් අපේ සහයෝගය දෙනවා. නමුත් අද ජන සමාජයේ එනවා ගහනවා යනවා පුදුම මිනීමරුමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මොකද වැඩපිළිවෙල? ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම මම නම් බය වෙන්නේ නැහැ මේ කාරණාව ගැන කතා කරන්න. මේ ගැන අපි කතා කරන්නට ඕන. ඒක මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා. මහ ජනයාගේ ආරක්ෂාව පිළිබඳව දෙවන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ මේක මේ මෙහෙම මෙහෙම වෙන්න බෑ. එනවා ගහනවා යනවා. කොහොමද මෙහෙම වෙන්නේ? මොකක්ද ආණ්ඩුව පැත්තෙන් ඔබතුමාලා දෙන උත්තරේ? මෙහෙම පුළුවන් ද රටකට ඉදිරියට යන්න? ඉතින් මට ඔබතුමා කියන්න ඍජුවම මේවා බලපානවනේ. සංචාරක ශේෂ්ත්‍රයට බලපානවා, ආයෝජන ශේෂ්ත්‍රයට බලපානවා. මේ සමාජයේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක වීම. තවශ්‍යයෙන් මේක ශක්තිමත් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වය බොහොම භයංකාර දෙයක්. මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මම විශ්වාස කරනවා මේ 225 එක තැනක ඉන්නවා. ඒකට එරෙහිව. හැබැයි 225 ඉඳලා වැඩක් නැහැ. රජය තමන්ගේ රාජකාරී ඉෂ්ට කරන්නට ඕන. ඒක පිළිබඳව ප්‍රබල විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා කාරුණිකව මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. අපි මේ 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 මෙහෙම යන්න බෑ රටකට. ඒක බොහොම භයංකාර තත්ත්වයක්. කරුණාකරලා ඒකට පැහැදිලි සිරසර විසඳුමක් ලබා දෙන්නට ඕන. අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝග ලබා දෙනවා. නීතියත් සාමයත් මහජන ආරක්ෂාවත් තහවුරු කරන්න. මේ මේ ප්‍රශ්නේ ඇහුවේ මම මේ මේ මේක දේශපාලනීකරණය කරන්න නෙවෙයි. මේක දේශපාලන බෙහෙදින් තොරව සියලුම ජනතාවට මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒසක් කරුණාකරලා මේකට ගන්න පියවර මේව තමයි වහම කරන්න ඕන. මේ 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 අනවශ්‍ය එක එක සංශෝධන ගේන එක නෙවෙයි. ප්‍රමුඛතාවයේ තේරිලා නැහැ. හොඳයි. මේ මහජන ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා.
සභානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා කියපු කාරණාව සමග අපි 100% එකගයි. මේ රටේ සාමකාමී ජීවත් වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. හැබැයි වරද්ද තිබුණේ අපි දන්නවා පහුගිය කාල සීමාවෙමදී. මට මතකයි 2015 පස්සේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 වෙනකොට එදා අපි මහින්ද මහත්තයා පරදිනකොට ඒ පරදින එකේ පසුබිමේ විදේශ රටවල් වලට වෙලා හැංගිලා හිටිය කුඩුකාරයෝ පාතාලේ මිනිස්සු තමයි එදා සල්ලි වියදම් කරේ එදා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව. ඒ වගේම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාතාලේ පාලනය කරන්න හදනකොට එදත් මේ විපක්ෂයේ ඉඳගෙන කතා කරපු අය කතා කරේ රටේ සාමය නැහැ, වෙඩි තියලා මරනොත් පාතාලේ එක්කන් ගිහිල්ලා ආයුධ හොයන්න ගිහින් මරනවායි කියලා ලොකු විරෝධයක් එදත් ගෙනිච්චා. මම කියන්නේ ඔබතුමා කියන එකට අපි 100% එකගයි. ඒ වගේම මතක තියාගන්න අරගලයේ වෙලාවේදී සාමකාමී අරගලකාරයෝ මිනිස්සු පාර්ථ බැස්සේ පීඩණයට. හැබැයි එතනින් පස්සේ ඒකට බුරියානි මාස 3ක් එක දිගට කන්න දෙන්න වියදම් කරේ කවුද? මේ ආණ්ඩු හොයන්න ඕනේ. නිකම් මිනිහෙකුට එහෙම උයන්න කන්න දෙන්න බෑ. ඒවට වියදම් කරේ පාතාලේ කුඩුකාරයෝ. ඒව උන් තමයි අද මේ රට පාලනය කරන්න හදන කරුණියෝජ්‍ය කතානායකතුමනි. දැන් වර්තමානයේ අපේ තිරන්නල සැමතුමා යුක්ති වැඩසටහන කරනවා. අපි දන්නවා ගම්මට්ටමේ විශාල ප්‍රමාණයක් අහු වෙනවා. අද කුඩු කිලෝව කුඩු පොඩ ඉස්සර තිබුණාට වගේ 100 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ කුඩු නැති වෙන හින්දා. හැබැයි එහෙම කරනකොට මාන හිමිකම් කියලා පාතාලිකාගේ කුඩුකාරයා වෙනුවෙන් පෙනී හිටිනවා මිසක් අපි කණ්ඩායමක් හැටියට මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සාමාන්‍ය මිනිසුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඒ නිසා මීට වඩා තද තීන්දුව. දැන් වසන්ත මැරුණම අපි මේක ඇතුලේ කතා කරනවා. හැබැයි මේ වගේ මිනුවන්කොට තමයි වැඩිම පාතාලි ක්‍රියාත්මක වුණේ. පෞද්ගලික කාලේ වෙඩි තියාගත්ත 6 දෙනෙක් මැරුණා. අපේ ගෙවල් වලට ගිනි තියන්න ආවේ පාතාලේ. මම තමයි මිනුවන්කොට වැඩිම කුඩුවෙක් අල්ලුවේ. ඒ තරහ තමයි මගෙන් පිරිමැහුවේ. ඒකට රජයේ පොලිසිය නිලධාරියුත් අහු වුණා. ඉතින් ඒව ගැන කතා කරේ නෑ ඒ කාලේ. දැන් මේ කෙනෙකුට වුණාම අපි කතා කරන එක නෙමෙයි. අපි ඒ අදාළ ආරක්ෂක අංශුවට මේ අයට උදව් කරන්න ඕනේ. ඔබතුමාලා උදව් කරන්න මෙවල පෙනී හිටින්න එපා කුඩුකාරයෝ වෙනුවෙන්. මම නම් කියන්නේ පාතාලේ ගහලා හරි දාලා ඉවර කරන්න ඕනේ. කරලා මේ එතකොට කියන්න එපා මේ මිනිසුගේ මාන හිමිකම් කියලා. හැබැයි මේ රටේ හැමෝටම මහපාරක බයක් නැතුව ඇවිදින්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න නම් තද නීති ගන්න ඕනේ.
හොඳයි බොහොමද 27.2 යටතේ ප්‍රශ්න කරු සජිත් ප්‍රේමදාස මහත්තයා.
කතානායකතුමනි, මේකට වැරදි අර්ථකථනයක් දෙන්න එපා. මේ අපි කිසිවෙක් පාතාලය කුඩුකාරය වෙනුවෙන් කවදාවත් පෙනී හිඳලත් නැහැ. මම දන්නේ ඔබතුමා දන්නේ නැතුව ඇති. පොඩක් අහගන්න. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇත්තටම ව්‍යාපාරිකයෝ ලොකු බිහිතියකින් හිටියා. කප්පම් ව්‍යාපාර නිසා. එතකොට ඒ ව්‍යාපාරිකයෝ වෙනුවෙන් මේ සභාවේ ඇවිල්ලා මම කතා කරා. මේ සභාවේ ප්‍රශ්නේ මතු කරා. මේ පාතාලය කුඩුකාරය වෙනුවෙන් මේ අපි කිසිවක්වත් මේ පෙනී ඉඳලා නැහැ, පෙනී ඉන්න යන්නෙත් නැහැ. ඒ නිසා ඒක නිවැරදි කරන්නට ඕන. ඒ නිසා මිනුවන්ගොඩ ඔය ඔබතුමා කතා කරන මේ දීෂණය අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් තර්ජනය කර කර කප්පන් ඉල්ලන. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ මතු කරලා මම හිතන්නේ ආරක්ෂක අංශ වලින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරායින් පස්සේ ඒ පීඩනයට ලක්වුණු ප්‍රමාණය පොඩි අඩු වීමක් තියෙනවා. ඒත් අදටත් ඒ කප්පන් ව්‍යාපාරික ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොනව හේතුවකටත් ප්‍රසන්න මැතිතුමා අපි කවදාවත් පාතාලය වෙනුවෙන් කුඩුකාරය වෙනුවෙන් කවදාවත් පෙනී හිටලත් නැහැ, පෙනී ඉන්න යන්නෙත් නැහැ. ඒවට බය වෙන්නෙත් නැහැ.
හොඳයි. ඔව් ආණ්ඩුව
කියයි කියලා කිසිම අවස්ථාවක මම ප්‍රකාශ කරේ නැහැ. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මං කිව්වේ ඒ දවස්වල අරන් ගිහිල්ලා පාතාලයේ පොලිසියෙන් ගිහින් යම් මෙහෙයුම් කරනකොට පොලිස් නිලධාරීන්ට විරුද්ධව මාන හිමිකම් පරීක්ෂණ කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ අපි කතා වුණා. ඔබතුමාලා කතා වුණා. ඔබතුමා කරා කියන එක නෙමෙයි. මං ඒ ගැන කිව්වේ ඒක වරදවා තේරුම් ගන්න එපා. තුන්වෙනි කාරණාව මේ පාතාලේ මම ගම්පා දිස්ත්‍රික්කයේ නරකම තැනක් තමයි මේ මිනුවන්ගොඩ අවට ප්‍රදේශය. දැන් STF එක දාලා ඒ පැත්ත පාලනය කරලා තියෙනවා. ඒක අපි ස්තුතිවන්ත වෙන චිරාන්ලල සම්මතුමට ඒ කාරණාව පිළිබඳ. හැබැයි එහෙමයි කියලා කඩවලට සල්ලි දුන්නත් නම් බය කරනවා මිනිසුන්ව බය කළා. මේක මහා ජරා විදියට යන දෙයක්. ඒ නිසා මම නම් එකහෙලා කියනවා මේක ඕන විදියට ප්‍රචාරය වුණත් කමන්නේ නැහැ. පාතාලේ මර්ධනය කරන්න වෙනම වැඩපිළිවෙල අරන් උසා දාලා හිරගෙවල් වලට දාන්න නෙමෙයි, ඊළඟට ඒ වුන්ටත් කන්න දෙන්නේ අපිමයි. මේ රටේ අහිංසක මිනිස්සුමයි. ඒ නිසා කරන එකක් කරලා ඉවරයක් කරන්න ඕනේ. නැත්නම් මේක දිගට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
විපක්ෂ නායකතුමා 27.2 ප්‍රශ්න ඉදිරිපත්
කළා. ඒ ප්‍රශ්නයත් එක්කම නෑ, ඒ ප්‍රශ්නයත් එක්කම අපේ සභානායකතුමා, අපි නම් මේ සභාවේ ඇත්ත වශයෙන්ම කතා කරලා තියෙන්නේ රවිරාජ් මරපු අය අල්ලන්න ඕනේ, ජෝසප් පරරාජ සිංහ මරපු අය අල්ලන්න ඕනේ, මහේශ්වරන් මරපු අය අල්ලන්න ඕන, කීත් නොයා උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදී ඒ අය අල්ලන්න ඕනේ. ඒ අයට ප්‍රචණ්ඩත්වේදීත් කරා අපි ඒ අය විඳපු දුක වෙනුවෙන් අපි කතා කරලා තියෙනවා. එහෙම නැතුව අපි කවදාවත් පාතාලකරුවන් වෙනුවෙන් ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් දැන් බලන්නකෝ, ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ හොඳම යාළුවනේ මේ ඉන්නේ දැන් රටේ ජනාධිපතිවරයා. ඕ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය සාධනත්ව ඉෂ්ට කරනවා. ඉතින් මම මේ කතා කරන්නේ ඒක විතරක් නෙවෙයි. පැහැදිලිව මම කියන්නට
ඕනේ
මේ පාතාලය මේ මිනිමැරුම මේ ක්‍රියාදාමය මර්ධනය කරන්නට විධිමත් වැඩසටහනක් රජයේ ක්‍රියාත්මක කරන්නට ඕනේ කියන එක තමයි මගේ යෝජනාව.
ඔව් ආණ්ඩුවක් සමගදකට
මේ මෙතුමා මේ කියපු කාරණාවට මම මේ කාරණාව කියන්නේ ඒ දේශපාලඥ විතරක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන් ඝාතනය වුණා. දැන් අරගලයේ වෙලාවේදී කවුද මෙහෙව්වේ? අරගලයේ ඔය සජබෙයි ජනතා විචිපතුමුණ අය තමයි මගේ ගෙවල් ගිනි තියන්න හිටන් ආවේ. එව්වත් ඔය මම වගකීමෙන් කියනවා විපක්ෂ නායකතුමනි, ඔබතුමා මට අභියෝග කරොත් මම වීඩියෝ කැප් දාලා මම පෙන්වන. මම 2023 මම පොසොන් දවසේ දන්සල දෙනකොට මම පෙන්වුවා නම් ගන් ඇඩ්‍රස් ඔක්කොම දැම්මා මිනිස්සුන්ගේ. මොකද ලංකාවේ මගේ විතරයි තියෙන ගෙවල් ගිනි තියෙන වීඩියෝ එකක්. මේවට බය නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබතුමා කියන දෙයට මම එකගයි. ඔබතුමා මේ දේශපාලඥයෝ ගැන විතරක් කියනවා. ඒක ඇත්ත. මේ මිනිස්සු අරපේකත් වැරදි. හැබැයි මේ රටේ පාතාලේ මරනකොට ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව තුල මේ රට පොලිසියෙන් මේ වගේ මෙහෙයුම් කරන අහිංසක මිනිස්සුන්ව මරනවා කියපුවෝ පාතාලේ උන්ව මරද්දි මම නම් කියන්නේ මරන්න ඕනේ. මම ප්‍රසිද්ධිය කියන්නේ මම මේ හංගලා කතා කරනවා. මෙහෙම නැත්තම් මේ රටේ සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒකට ඔබතුමාලා අපි ඔක්කොම එක්කව වෙන්න ඕනි. එක්කව අපි මේ වෙනින් පෙදී දෙමු. කරන මිනිසුන්ට උදව් කරමු. පොලිසියට සහයෝගය දෙමු.
මහින්දමරේ මිතුමා. ඔව් මහින්දමරේ
කතා නැහැ ඔබතුමනි.
ඔව්.
නියෝජ්‍ය කතා නැහැ. පොයින්ට් බඩ.
හම්බ ඔබතුමාට මයික් එක දීලා.
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, ඉතමත් වැදගත් කාරණයක් සම්බන්ධව තමයි සාකච්ඡා වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ පරණ හැන්සාට් ටික අරගෙන බැලුවනම් වරින් වර පාතාල නායකයෝ ඉතාමත් ප්‍රචණ්ඩ සිය ගණන් මරපු අය පොලිසියෙන් මැරුම් කෑවොත් අඩු ගානේ ඇත්ත සිද්ධියකට හෝ බොරු සිද්ධියකට හරි කියලා මොනම ආකාරයෙන් හරි මැරුණත් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් කතා කරාද ඒ අය වෙනුවෙන්. ඒ හැම වෙලාවෙම කතා කරේ අපරාධකරුවන් වෙනුවෙන් මිසක් ඒ වෙනුවෙන් කටයුතු කර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා තමයි මේ තත්ත්වය වැඩි දියුණුනේ. මේ පාර්ලිමේන්තුවේ 225ම එක මතයක ඉඳගෙන එක මාස හයක් ඉඩ දුන්නොත් මං හිතනවා මේ පාතාලේ මේ රටෙන් තුරන් කරන්න පුළුවන්. මේ කුඩු වසංගතෙත් ඒකම නැති කරන්න පුළුවන්. නමුත් අවාසනාවට මේ වගේ එක සිද්ධියක් ඇති වුණු ගමන් මේ පාර්ලිමේන්තුවෙත් එළියෙත් කියනවා නීතිය කියන්නේ ඕක නෙමෙයි, නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ඔක්කොම මේ අය වෙනුවෙන් පෙනී හිටින්න ඕන තරම් කට්ටිය ඉන්නවා. සමහර නීතිඥවරුත් ඉන්නවා මේ අපරාධකරුවන් වෙනුවෙන් කිසිම ලැජ්ජාවකින් තොරව ගිහිල්ලා පෙනී හිටින කට්ටිය. කුඩු වසංගතය නැති කරන්න පුළුවන්, අපරාධ නැති කරන්න පුළුවන්, අපි සාමූහිකව කටයුතු කරමු.
හොඳයි. දැන් මොකක්ද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මේ හොඳ කාරණයක් ගැන කතා කරමු නිසා දැන් මම ඊයේ මේ මුළු ලංකාවේ දිවිච්ච සියලුම රූපවාහිනියල ගියා අර ටැටු මල්ලිගෙන් ප්‍රකාශ ගන්න එක පොලිසියේ උසස් නිලධාරියෙක් කොන්දර ඉඳගෙන මේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගන්න වගේ වැඩක් මේ සාක්කි ගන්නව නැත්තම් ඔහුගේ සටහන් ලියා ගන්නවා වගේ අපේ මේ මෙහි නීතිඥයෙක් ඉදිරියේ අපේ මේ සභානායකතුමාත් ඉන්න නිසා මම මේ කියන්නේ. දැන් මේක බලන්න නියෝජ්‍ය කතානායකතුමා ලංකාවේ තියෙන හැම රූපවාහිනියකම ගියා ගත්තේ කොහමද, කවුද කිව්වේ, කවුද මේක කරන්න කිව්වේ, ඔයා කීයක් ගත්තද, මේවා මේ එතකොට මේ රටේ අධිකරණයට තීන්දුව කරන්න දෙයක් නැහැ, අපයක් දෙන්න විදියකුත් නැහැ, හිරේ දාන්න විදියකුත් නැහැ. මොකද හේතුව වැඩේ කරලා ඉවරයි පොලිසිය ප්‍රසිද්ධියේ. මේවා කරන්න එපයි කියන්න කරු නියෝජ්‍ය කතානායකතුමා. මොකද හේතුව මේවා අත්අඩංගුවට ගන්න ඒවා මේ සියල්ල කරන්න ඕනේ, පාතාලය මර්ධනය කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ක්‍රියාදාමයන් තුලින් මොකද්ද මේ රටේ අපි පෙන්වන්න දන්නේ? මුළු ලෝකෙටම පෙන්නනවා පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කරන එකක්. හරි, අනිත් උදස් පොලිස් නිලධාරියෙක් ඉඳගෙන රූපවාහිනිය හොඳට අල්ලගෙන ඉන්නවා. එයා හොඳ ලස්සන පුටුවකට ගිහිල්ලා එයාගේ ෂොට් එක හරියට වම් පැත්තද දකුණු පැත්තද කියලා හරියට සෙට් වෙන තැන බලන් ඉන්නවා. ඉඳලා මේක මේ ෂෝ එකක්, මේ ෂෝ දාන්න නෙමෙයි මේ ලාවේ තියෙන්නේ. මේ අයගෙන් බොහොම රහසිගතව ගන්න ඕනේ සාක්ෂි සටහනක් වෙනම ගන්න. මේක මම දන්නේ මේක මේ 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 උදාහරණද මේ දෙන්නේ? මට තේරෙන්නේ
නැහැ. ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ ප්‍රධාන කරුණු දෙකක් පැල නැගුණා. එකක් තමයි අද පාතාල ක්‍රියාකාරීත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතර වෙල්ල වෙලා තිබෙන පීඩනය සහ භීතිය. දෙවැනි කාරණේ ගරු දයසිරි ජයසේකර මහත්තුමා මතු කළා ඊයේ මේ පෙරේද සිදුවෙච්ච ඝාතනයක් සම්බන්ධයෙන් මේ වැඩි ඈතක නෙමේ අතුරුගිරියේ පොලිසියේ සැකකරුවන් ගෙනල්ලා සැකකරුවන්ගෙන් ප්‍රකාශය සැකකරුවා කියනවා. දැන් මේ පාපෝච්චාරණය කරන්නේ නෙමේ. කරුණ නියෝජ්‍ය කතා නායකතුමනි, අපරාධ නඩු පිළිබඳව මම අවුරුදු ගණනක් ඔය උසාවිය වැඩ කළා. ජූරි නඩුවලත් කතා කළා. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා. ඒකෙත් මරණනේ දෙන්නේ. අද ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේද කිරියල් මහත්තුමා? ආ මේ 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 දෙනියායේ ගරු මන්ත්‍රීතුමයි අභි වික්‍රම, ආ මේ සේවකෙකුයි හෙන්රි වික්‍රම, මේ සේව මරණා. ඉතින් මම කියන්නේ අධ්‍යක්ෂින් එක්ක දැන් අපරාධ නඩු දාන සංග්‍රහය ඕනෑම අපරාධයක් සිදු වුණාන් පස්සේ එතන අපරාධය සිදු ස්ථානයේ ඉඳලා ඒ පරීක්ෂණ කටයුතු ඉතා සියුම්ව සහ සංවිධානාත්මකව මෙහෙවන්න ඕනේ. නැත්තම් නඩුව කඩම් වැටෙනවා. දැන් පාර්ලිමේන්තු බොම්බ නඩුව නිදහස් වුණේ විත්තිකරුවෝ සිද්ධියක් සිදු වුණා නිසා නෙවෙයි. සිද්ධියක් වුණා. ඉන්නකො ඒ සිද්ධින් ඔක්කොම වුණා. නමුත් කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කිරීමේදී වෙච්ච අඩුපාඩුව තමයි ඒ නඩුවේ විත්තිකරුවෝ නිදහස් වෙන්න හේතු වුණේ. මේ වගේ මේ රටේ අපරාධ නීතියේ දරුණු ගණයේ අපරාධ පවා මේ අපරාධකරුවන් නීතියෙන් බෙහෙරී යන්නේ අධිකරණයට ආවහම කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ඒ ඡේදය යටතේ 13 පහේ කියනවා වරදකරුයයි ඔප්පුකරන ලබන තෙක් සෑම නැත්තෙකුම නිර්දෝෂියයි පූර්වානුමනය කරලිය යුත්තේය. හරි, එතකොට ඕනෙම විත්තිකාරයෙක් චෝදනාවක් කරන කෙනෙක් අවසාන අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන තෙක් ඔහු නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය තියෙනවා. මේක තමයි අපරාධ නීතියේ අපේ මහාචාර්ය ජීල් පිරිස්මැතිතුමනේ එතුමාගේ පොත්වලත් ඕකම තමයි කියලා තිබුණේ. අපිත් ඒවා කියෙව්වා, ජයශ්‍රී බන්දුතුමා කියෙව්වා, මේක තමයි තියෙන්නේ. දැන් මොකද මම අවසාන ප්‍රශ්නේ ගත්තද ඔබතුමා මතු කරපු එක බලන්න. සැකකරුවන් ගෙනල්ලා පොලිසියෙන් ප්‍රශ්න කරන එක මාධ්‍ය පෙන්නනවා. මේක පුදුම රටක් නෙමේක. මෙහෙම කොහොමද අපරාධ නඩු ඔප්පු කරන්නේ?
Facebook එකේ නියම
තප්පර දෙන්න මම ඒක ඉවර කරන්න.
දැන් ඔබතුමා හරියට මේ වීඩියෝ එක නැරඹුවොත් ඒකේ හරියට පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මීඩියා ගෙනැල්ලා ඒ සැකකරුවා තියාගෙන අරක ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ මම ඔබ බැලුවොත් ඒක සාක්ෂිකරුවට අමතක වෙන දේවල් මතක් කරන්නේ DIG මහත්තයා. එතන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි සාක්ෂිකාරයට අමතක වුණාම මතක් කරන්නේ. සාක්ෂිකාරයාගේ කතාව ගොතන් ඒ කියන්නේ ඒක පිළිවෙල හදන ඒක නෙවෙයි මේක කියලා. ඒ කියන්නේ මීට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර ඊට පෙර ඔහුගෙන් කට උත්තරේ අරගෙන නැවත ඒක මීඩියා රංගනයක් ඇටට ඉදිරිපත් කරනවා. හරිද? එනිසා මේ අවසන් මේ ආරම්භක කට උත්තර ගන්න අවස්ථාවක් නෙවෙයි. එනිසා ඉතා පැහැදිලිවම මාධ්‍ය රංගනයක් මේ කරන්නේ. එනිසා අනිවාර්යෙන් මේ විදියට මේ සැකකරුවන් අරගෙන පස් කට උත්තරය අරගෙන ආය මාධ්‍ය ගෙනලා මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදායක් අපේ රටේ ඇති වුණොත් කොතනද මේක කෙලවර වෙන්නේ? එනිසා අනිවාර්යෙන් මේ පිළිබඳව සැලකිලිට භාජනය කරන්න ඕන ගරු නියෝජ්‍ය
කතානායකතුමා. මම ඒක ඉවර කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ආණ්ඩුසානායක මැතිතුමා මේ ප්‍රශ්නේ මතු කළා. මම නම් දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාකවත් යම් දරුණු ගණයේ අපරාධයක් සිදුවෙච්ච අවස්ථාවකදී මේ ආකාරයෙන් සැකකරුවන් ගෙනලා පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම මේක වීඩියෝ කරලා මාධ්‍යයෙන් පෙන්වන එක. ඊට පස්සේ ඒකම සඳහන් වෙනවා මහේස්වත්තුමා හෝ තුමිය ඉස්සරහා වෙනම දෙනවලු. දැන් ඔබතුමා දන්නවා කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එකේ මේ 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 තින වේට් එක මොකද්ද? මේ කරන කාර්ය කළාම ඩිෆෙන්ස් මේ කවුන්සිල්ලට හරිම ලේසි නඩුව කඩා ගන්න.
මේ වගේ දේවල් කරන්නේ විතිකරු නිදහස් කරන්න. ඉතාමත් පැහැදිලි. දැන් මේ ටීවී එක හරහා දුන්න පාපෝචාරණය උසාවියේ දැම්මහම විතිකරු නිදහස්. ඕක තමයි කරන්නේ
සභානායකතුමනි. මම ඒකටම අදාළ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපරාධ වැඩි වෙන්න හේතුව මොකද්ද? අප රටේ අපරාධ නීති අද විහිළුවකට ගණන් අර ගන්නව සමහරු. සමහරු පාතාල ක්‍රියාකාරීන් විතරක් නෙවෙයි අහම්බෙන් සිදුවීම් තියෙනවා. නමුත් හිතාමතා පර්පස්ලි කළා චේතනාත්මකවම කළා. දැන් මේ ඕනම අපරාධ නඩුවක් සාධාරණ සැකෙන් තොරව ඔබට ඔප්පු කරන්න ඕනේ. එහෙම ඔප්පු කරපු ඒවා තමයි මේ අවසාන වශයෙන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුව දීපු ඒවා තියෙනවා. දැන් ඊළඟට තවකට හේතුවක් කියන්නම්. මම හිතන්නේ අද ජනාධිපති අපේක්ෂකවරුත් මේ සභාවේ ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් කතාවල් දෙන්න උත්තර දෙන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක වගන්තිය කියනවා මෙන්න මෙහෙම. සමාව දීපු. ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ අධිකරණයකදී වරදක් කරලද කවර වූ වරදකරුවෙකුට සමාව දෙන්න පුළුවන් කියලා 34 එකේ වගන්තිය දිගටම කියනවා. ඒ ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙකක් දුන්න මේකට. එකක් තමයි හිටපු ජනාධිපතිතුමා දුන්න විත්තිකරුවෙකුට එල්ලුම්ගහට නිමෙච්ච කෙනෙකුට සමාව. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ දුන්න සමාව විධි විරෝධී කියලා අහුස්සි කළා. ඊට පස්සේ තව ජනාධිපතිවරේ තව එක්කෙනෙකුට දුන්න. ඒකේ සුප්‍රීම් කෝට් එකේ තීන්දුව දුන්න විතරක් නෙවෙයි මේ දඩේකුත් ගැහුවා. මේ මං අහන්නේ මේක හොඳ උදාහරණ මේ ජනාධිපති අපේක්ෂකවරුන්ටත් රටට කියන්න. මම આવොත් මම 34 එක වගන්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඇයි? ඉතින් මේක හරි ප්‍රශ්නයක්. අධිකරණ ගණනාවක මහේස්ත්‍රාත් අධිකරණේ ඉඳලා මහා අධිකරණේ ගිහිල්ලා ට්‍රයල් එකට බා ගිහිල්ලා මේකට අදාළ වෙන්නේ නැහැ. නෑ ඒක ඒක පොදු සමාවක් ඇත්තේ සුළු වැරදි සඳහා මයිනර් ඔෆෙන්සස්. දැන් මේක සඳහන් වෙන්නේ එහෙම නෙමෙයි. නෑ සමාවෙන් මම ඒක බල්ලා කියන්නම්. මම 34 එක තමයි සමාව දීම වෙන්නේ. ඒ පොදු යන මයිනර් ඔෆෙන්සස්. මේක එහෙම නෙමෙයිනේ. එතකොට වෙන්නේ දැන් මේ අපරා මේ පාතාලකාරයෝ කොහෙද ඉන්නේ? ඩුබායි. ඩුබායි ඉඳගෙන මේක මෙහෙවනවා. මෙහි ඉන්න මිනිස්සු වීතියෙන් ඇලලෙනවා. මේක හරි විකාරයක්. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ සභාවේ මතුවෙච්ච ප්‍රශ්නයත් එක්ක මේක පොලිස් පොත්තුමාගේ අවධානයට වහම යොමු කරන්න අඩුම තරමේ මින් ඉදිරියටවත් පොලිසියට නියමාකාරයෙන් පරීක්ෂණයක් කළා හිටන් ඒක අවසන් කරන්න ඉඩ දෙන්න. නැත්නම් මේක කවදා හෝ දවසක විත්තියට වාසියක් වෙනවා. එතකොට අපරාධකරුවන්ට බොහොම ලේසි කොච්චර මිනිමෙරුවා වුණත් කොච්චර අපරාධ කරනොත් ලේසි මේක පැනලා යන්නේ. ඊළඟට පූර්වාදර්ශ දෙන්න එපා අපි සමාව දෙනවයි කියලා. ඒක ක්‍රමවේදයක් තියෙනවා. අවුරුදු 25ක් 30ක් හිරේ හිටියාම අසනීප වෙලා නේද? හොඳ නොවන රෝගයක් හැදුනහම එවැනි අවස්ථාවල එහෙම සමාව දීපු අවස්ථා ඉතිහාසයේ තියෙනවා.
අන්න කුමාර ඔළුව වන්නවා. හරි.
හොඳයි. මම දන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කරුණු දෙකම හේතු වෙනවා මේ රටේ අපරාධ වැඩි වෙන්න. ඒක නිසා මේ නීතියට තියෙන බය නැති කරන්න එපයි කියන කාරණේ තමයි මම අවධාරණය කරන්නේ.
බොහොම ස්තුතියි. මේ කාරණේ සම්බන්ධව ගරු පොලිස්පත්තුමාගෙත් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙත් විශේෂ අවධානය සඳහා යොමු කරනවා.